සද්ධර්ම දේශනාව ආරම්භ කරන්න. දැන් ඔබට පාඩම් හිටිය පරිදිව පාඩම් හිටිය තථාගත ශ්‍රාවකත්වය ඒක හරිද නැත්නම් පාඩම් හිටින ගමන් එකද පාඩම් හිටි පාරංකන් පුළුවන් වෙයි කරන්න බෑ නම් උවමනාවක් නැහැ. දැන් අපි වයසයිනේ හාමුදුරනේ පාඩම් හිටින්නේ නෑ. නවද අල්ලපු ගෙදර කෙල්ල පැනලා ගියේ කාත් එක්කද? මෙහා ගෙදර සයිමය කොළුවත් එක්ක. උගේ නම නිමල්. ඒතික පාඩම් හිටින හොඳට. ඒක වෙනදනේ. මම පිළිගන්නේ ඔබ දෙන එකම නිදහතර කාරණාව. ඔය ඔක්කොම මේ මධ්‍යම ප්‍රාන්තික මානසිකත්වය නිසා ඔබතුලට ඇවිදිලා තියෙන ඒවා. ඒවා තමයි උගන්වන්නේ. මේ රටවල වල පින්විතනේ එහෙම තමයි හැටි. පාලකයන්ට ලේසි පින්විතනේ ගොන්නු බිහි වෙනකොට. පාලකයන්ට දොස් කියනවා නෙමෙයි පින්විතනේ සමාජ සම්මතයේ හැටි ඒක දැන්. ගොන්නු බිහි වෙන තරමට පින්විතනේ පාලකයන්ට ලේසි පාලනය කරනවා. ඒක නිසා දියුණු මානසිකත්වයක් හදාගන්න ගොඩක් දුරට මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා හැමදෙස්සෙම පින්විතනේ බෑ කියන දේ තමයි ඔළුවේ තියෙන්නේ. Tamanta poddak amaru monohara thibuna nan eka bae. Eka bae kiyana nidahatara karanawak hoya ganna. Ekai vidiya. Mata nidahatara karanawak hambunata passe satutin bae kiyala inna puluwa. Oy godak durata bae kiyana nidahatara karanawa hinda nemei pinisuli godak durata bae kiyanne eka tikak karanna amaru nisa. දැන් හොඳම උදාහරණයක් මම ඔබට කියන්නම්. මේ ළඟදී මේ දවස් 4කට කලින් හතරක්වත් නැති තරම් බදාද රාත්‍රිය කියලා හිතාගන්න. අපේ ධීරානන්ද හාමුදුරුවෝ පුංචි හාමුදුරුවන් වහන්සේ නම උන්වහන්සේ ටිකක් කෙට්ටුයි. වෛද්‍යවරු නියම කරලා තිබුණා යම් පෝෂණයක් අඩංගු කේවිටි වර්ගයක් උදේට පානය කරන්න කියලා. ඒ ඔක්කොම උන්වහන්සේට ලබලා දීලා තියෙනවා. උන්වහන්සේට අමතක වෙනවා. මම දැක්ක කාලයක් නාය අපේ අමාදර්ශන හාමුදුරන් වහන්සේ උන්වහන්සේට කියලා තිබුණා වැලිමළුවේ තියෙනවා වයිට් බෝඩ් එකක්. උදේට ඒ කිරි එක වැළඳුවාම දිනේ දාලා ඒක වැළඳුවා කියලා ලියන්න ඕනේ කියලා. ඔබගේ දරුවෝ අපිට බාර දුන්නාම පින්විතනේ ඔබට බලන්න බැරි වෙච්ච ප්‍රමාණයෙන් අපි බලනවා. මොකද අපි නිදහසේ ඉන්න පිරිසක් නේ. ඔබ වගේ බිසි නැහැනේ. නිදා ගන්න වෙලාව හැරෙන්න අනිත් හැම වෙලාවකම අපි වැඩ. මොකද අපි බිසි නැහැ. විසිය කියන්නේ නිදහසට කාරණාව. දෙහෙම කර කර කාලයක් තිස්සේ උන්වහන්සේට ඒ කටයුතු කරගෙන ආවා. උන්වහන්සේ කිරිබිටි එක ඉවර වෙලා. තව පූජා කරපුවා තියෙනවා ගබඩාවේ. මම දවසක් ඇහුවාම ඉවර වෙලා ගුරු හාමුදුරනේ ඉල්ල ගන්න ඕන. මං කෝ බොල ඉවර වුණා නම් කියලා. ඊට පස්සේ තුන්වෙනි දවසේ මට ආයෙ අහුණා. මං කෝ කො ඉල්ල ගන්න අමතකුණා. උන්වහන්සේට මම වරයක් දීලා තියෙනවා. ඒ වරේ තමයි අන් ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් නොකළොත් ගුරු හාමුදුරන්ගේ චීවර ඔබ හන්දට හොදන්න පුළුවන් කියලා හැම සතියකම. දැන් මේ දේශනාව ඉවර වෙලා උඩට වඩනකොට තෙමිල උඩට යන්නේ. මේ රස්නේ ඒ වගේම අධික ශක්තිය ශරීරයෙන් පිට වෙලා දාඩිය දාලා දාලා දා. එතකොට ඉතින් සිවුරු හොදන්න වෙනවා. එනේ පින සඳහා පොරකෑම් සිද්ධ වෙනා උඩ. ද ඩිෆෝල්ට් උන්වහන්සේ. ඒකට හේතුව උන්වහන්සේ හරි සුවච කීකරු හාමුදුරන් වහන්සේ නම. ඒ කියන්නේ අනිත් හාමුදුරන් වහන්සේලා සුවච කීකරු නෑ එහෙම නෙමෙයි. පුදුම උමනාවක් තියෙනවා කටයුතු කිරීමේ. අනිත් හාමුදුරන් වහන්සේලාත් එහෙමයි. අර කියපු එක ඇහුවේ නැති නිසා. ඇහුවේ නැහැ නෙමෙයි අමතක වුණා. ඒක නිසා උන්වහන්සේගෙන් ඒ වරය අයින් කරන්න මම ගෙනාවා කොන්දේසිය. ධීරස්ස විගත මෝහ සාදි වශයෙන් තියෙන ගාත 10 සෙන්සුරාදට කලින් පාඩම් කරන්න ඕනේ කියලා. නැත්තම් අර වරය අයින් කරනවා. එහෙනම් උන්වහන්සේ ටික වෙලා කල්පනා කරගෙන ඉඳලා මූණ ඇඹුල් කරගෙන ගෙනාව නිදහසට කාරණාව. ස්වාමිනේ අපිට පාලි සංස්කෘත උගන්වන සර් ගොඩාක් වැඩ දීලා තියෙනවා. තව මාස 9 විභාගෙද තියෙන. මොඳු උන්වහන්සේලා රාජකීය පඬිතු විභාගෙ ලියන්න සූදානම් වෙනවා පිරිස. මොඳ ලෝකයා දැනගන්න ඕනේ සිංහතන. නිවන් දකින්න ආපු මිනිසුන්ට ඕව මහ ලොකු දේවල් නෙමෙයි. ඒකට අපේ මහත්වයේ මූලික වෙලා ගුරුවරේ ආරාමෙට එනවා. ඇදෙල්ල උනන්දුට ගන්නවා. ඒ කියන්නේ ඔබ නොදකින්න පින්කම් ගොඩාක් වෙනවා නොදකින්න පැති වලින්. මිනිස්සුන්ගේ නිර්මාණශීලී. ඒක ඔහොම කොපි කරන්න බෑ. මේ තව ගුරුවරේ ගේන්න බෑ නේද? නිර්මාණශීලී කෙනෙක් ඒක ගත්තා. හාමුදුරන් වහන්සේලා දානමක් එද? එද වැඩි? තිනමක්ද කො? තරහ. 15 නමක් එද? ඒ කටයුතු සිද්ධ කරනවා. ඒක ගොඩාක් වැඩ දීලා ගියා. තව මාස 9 විභාගෙට තියෙන ඒක නිසා ගොඩාක් පාඩම් කරන්න තියෙනවා. මම බොහොම හොඳයි ඒක කරන්නේ. පාඩම් කරන් තියෙන නිසා දැන් මහන්සිය තියෙන ඔබ හන්දේ වෙලාව නැහැ නේ තිවුරුව දන්න. ඊයේ වෙනකොට ගාත 10 පාඩම් කරලා ඉවරයි. එනාර එක්ස්කියුස් එකක් නේද? ඒකනේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා දැන් දිවුරුම් දෙන්නනේ හදන්නේ. හැමදාම දේශනාව පටන් ගන්න කලින් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ තථාගතයන් වහන්සේට තිබිච්ච ඒ මහා ධෛර්යය, උත්සාහය, වීරියෙන් කෝටියෙන් පංගුවක්වත් තියෙන කෙනෙක්. බුදු වෙන්න ඕන වීරියේ උත්සාහයෙන් කෝටියෙන් පංගුවක් තිබුණා නම් අරිහත් වෙන්න පුළුවන්. ඒක නිසා සිංහසෙන් අර මධ්‍යම පාන්තික මානසිකත්වයට එන්න එපා. ඔබට පුළුවන් මේක කරන්න. ඔබට ගාථාවක් පාඩම් කරන්න පුළුවන්. මන්දබුද්ධි කියෝය. එහෙනම් ඔබට කොච්චර මතකයක් තියෙනවද? ඔබට දැන් කිව්වොත් එහෙම නුවර දළදා මාලිගාවට ගිහිල්ලා එන්න කියලා. ඒ ගිහිල්ලා පේරාදෙනිය මල්වත්තත් බලලා මේ මල්වලක නමුත් දැනගෙන මේ දෙන්නේ. ඔය ටික ඔක්කොම මතක නැද්ද ඇවිල්ලා කියන්න තව කෙනෙකුට. බං පොඩි තරම් මතකයක්ද ඔය තියෙන්නේ කියලා. ඔය ඔක්කොම චිත්‍ර වශයෙන් හැම එකක්ම මතකයි නේද? දැන් මේක කිව්වොත් එම් මතක් වෙනවනේ එතන තිබෙච්ච. එහෙනම් චිත්‍ර වශයෙන් මතකයි ඔබට හැම දෙයක්. අර ඩිමෙන්ෂියා වගේ ලෙඩ හැදිච්ච අයට නම් ඉතින් ඔබ කිව්ව හැකි දෙන්නු. එතකොට මං කෙලින්ම අහනවා හාමුදුරනේ මට අමාරුයි හාමුදුරනේ පාඩම් හිටින්නේ. ඇයි බලුවොත් ඔතන ඩිමෙන්ෂියාද කියලා අහනවා මං. ඒ ලෙඩේ හැදිච්ච පිළිසෙත් නම් මේක දෙන ටිකක් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මැසිගිරියට ගියාට පස්සේ කලිසම පාත් කරන්න අමතක කළා. එහෙම මිඳගෙන කක්ක දානවා. මොකක් හරි කොහේ හරි තිබ්බනම් ඒ තිබ්බ තැන එයාට මතක නැහැ. අන්න එහෙම තත්ත්වයක් නම් තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙන කෙනෙක් ඕන වෙලාව කියන්න. මම මේ ඔබව පොඩ්ඩක් පුෂ් කරනවා දෙන්න. මේක කරන්න. කරන්න පුළුවන්. ඔය බෑ කියන තැනින් අයින් වෙන. ඔබට කරන්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. බුදු වෙන්නත් පුළුවන් ඕන. කල්යම එකයි ප්‍රශ්නේ. බුදුනේ මිනිහෙක් නෙමෙයි. මල්ලිය ගලෙන් පල්ලයට දඬු කරු මිනිහනේ බුදුනේ. මල්ලෝ පුරකරන්නේ කියලා එකේ හොඳ කඩපු මිනිස්සේ නේ බුදුනේ. කෙවුල් ගම්මාන කියලා දිනා වර මාළු ටික ඇදලා මාළු ටික උඩ පනින්දි මැරෙන්න පනාදීදී ඒක දැකලා අපුඩි ගම් මිනිස්සේ නේ බුදුනේ. ඒක වහලා තියෙන නේද? උන්වහන්සේලා අන්තිමට කාලේ හැදිච්ච ලෙඩ රෝග ටිකත් එක්ක උන්වහන්සේ දේශනා කළ තියෙන මෙන්න මේ වගේ කර්ම ශක්තියින් මට පරිසම්දුන්නා කියලා. ඒක කියන්නේ මේක කල්පනා කරලා බලන්න හොඳට ඒක. එහෙනම් මිනිස්සෙන් තමයි බුදු වෙන්නේ. එහෙනම් ඔබට කරන්න පුළුවන් මේක අනිවාර්යයෙන්. ඒ නිසා පාඩම් කරන්න. දීරානන්ද හැඳුනෝ ඔප්පු කරලා පෙන්නුවා ඒක. ඒ වගේම පින්වදෙනි මම තව කියන්නම් උන්වහන්සේ එතකොට මම දැක්ක ගුණයක්. උන්වහන්සේ හොඳ කුඹුරක්. ඊයේ රාත්‍රියේ මම උන්වහන්සේ රේ බව කිව්වේ. හොඳ කුඹුරක්. ඒ නිසා ගොවියෝ හරි කැමති ඒ කුඹුරේ වීහෙන්න. ඒකයි ඔබල කියන්නේ හොඳ කුඹුරක් වෙන්න කියලා. එතකොට පින්වදෙනි ගොවියෝ හොයාගෙන එනවා හොඳ කුඹුරු. කොහේ හරි ආරංචි නම් සරුසාර කුඹුරක් තියෙනවා කියලා. ගොවියෝ හොයාගෙන එනවා පින්වදෙනි ඇවිදින්න. ඒගොල්ලෝ මහන්සියලා වපුරනවා. ඔබ හොඳ කුඹුරක් වෙන්න. තනි ගල් තලාවක් වුණොත් එහෙම සිංහදෙනි බෝර දාන මිනිස්සු ඇවිදලා ඉන්න හිල් කරලා බෝර දාලා කඩාගෙන කුඩු කරගෙන අරයියි. ක්‍රෂර් එකකට දාලා ක්‍රෂ් කරලා කුඩු කරලා තාර පාරට දායි. කොන්ක්‍රීට් අනයි. එන හොඳ කුඹුරක් වෙන්න ගල් තලාවක් වෙන්නේ නැතුව. අමාසන හාමුදුරන් වහන්සේ උන්වහන්සේට කියලා දෙනවා. මොන උන්නාන්සේ ඇවිල්ලා කියලා දිනා මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. හොඳයි. ඉංග්‍රීසි දන්නේ නැහැ පොඩ්ඩක්. පොඩි ඉන්නේ තමයි. කොහොමද ඉංග්‍රීසි දන්නේ? හැබැයි මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කිව්වලු. අවසන් හවුරු ඒ වෙලාවේ නීතියක් දාලා දෙනවා. හරි. උගන්වන්න. කියන දේ කරනවද? කරනවා. එහෙනම් අද ඉඳන් මාත් එක සිංහලෙන් කතා කරන්න බෑ. මේ කොන්දේසියට එකඟයි නම් මම උගන්වන්නම් කියලා. දැන් ඔබට හිතන හරි කතාවක් නේ ආන්දු මේ කියන්නේ ඉංග්‍රීසි වචනයක්වත් බැරි ළමයෙකුට ඉංග්‍රීසියෙන් කතා කරන්න කියන්නේ. ඔව්. ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ. ඔය ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිය ඔක නෙමෙයි තියෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ සිංහලෙන්. ඉංග්‍රීසි කියන්නේ හැංගීමයි ඉංග්‍රීසි. හින්දි කියන්නේ හැංගීමයි හින්දි. මෙන්දරින් නැත්නම් චයිනීස් කියලා කියන්නේ හැංගීමයි හින්දි. හැංගීමයි ඒ භාෂාවයි. ඒකයි ක්‍රමය. සිංහල භාෂාව වැද්දට දාගත්ත ගමන් ඔක්කොම පැටලෙනවා අය. නත් පුරුදු වෙලා තියෙන්නේ අර ක්‍රමයටනේ. ඉතින් කොහොම හරි වෙනදෙන ඉතින් කිව්ව උනාද? උනාද අද මේ වෙනකම් මං අහලා නැහැ වෙනදෙන. සමාසන හඳුත් එක සිංහලෙන් කතා කරනවා. යමාසන හඳුන් වාසේ බොහොම කරුණාවෙන් ඉවසගෙන ඉන්න උන්වහන්සේ ඒක තියා ගන්නවා. උන්වහන්සේ ඇවිදින්න තටමල 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 අතින් පෙන්නල ඊට ඒක අහ ගන්නවා. ඒ වචනේ ඒ අතින් පෙන්නනකොට අවසන හඳුර දන්නනේ මෙන්න මේක මේ අහන්නේ කියලා. ඊට ඒ වචනේ කියලා දෙනවා. වටිනකම මේක තනමෙ ඒකයි කියන්නේ භාෂාවක් කියන හැමෝම දැනගත යුතු එකක් නෙමෙයි. චයිනීස් දන්නේ නැද්ද ඔසන්? චයිනීස්වත් දන්නේ නැද්ද? දැන් ඔක අහන්න පුළුවන්ද එහෙම? භාෂාවක් දන්නේ ඉංග්‍රීසි දන්නේ ඉංග්‍රීසිවත් දන්නේ නැහැ. අහන්න පුළුවන්ද එහෙම? එහෙම අහන්න බෑ. දන්නේ නැහැ. කවද වෙනකන්? ඉගෙන ගන්නකම්. Tamanta ගුරුවරයෙක් හම්බ වෙනකන් දන්නේ නැහැ කිසි දෙයක් නැහැ. බත් කන්නවත් දැනන් හිටියේ අපි. ගුරුවරයෙක් හම්බ වෙනකන්. ගුරුවරේ කම්මුණාට පස්සේ හොඳ කුඹුරක් වුණා නම් පින්වදිනේ හොඳ ආකාරයේ ගුරුවරේ වගා කරන. ඒක බලන් ඉඳලා මමත් උන්වහන්සේට පොඩ්ඩක් ගුරුහරු ගමද්ද මම කිව්වා දවසකට මට එක වචනයක් පාඩම් කරලා දෙන්න. ඊයේ උන්වහන්සේ වන්නකොට මම වැඩි. අද පාරම් කරු වචන ගියා. එහෙමයි අහන්නේ. කිව්වනම් කරන්න ඕනේ දෙන්නේ. ඒකයි නීතිය. එතකොට ඔබ වහන්සේ පාඩම් කරනවද? එහෙම හුවොත් එහෙම උන්වහන්සේලාට කරන මහා නිගාවන් මේක. ඒ කියන්නේ මේ ගුරුවරයා කියන දේ අහන්නද? ඒක නේද ඔය අහන්නේ? එහෙම හුවොත්. එහෙම අහන්නේ නැහැ. අද වණකරම කියන්න බන් මේ. රජ. උන්වහන්සේ පාඩම් කරලා තිබ්බේ ඇග්‍රී කියන්නේ. අය ඇග්‍රී කියලා කියන්නේ. ඒ මම එකඟ වෙනවා කියන්නේ. ඒක පාඩම් කරලා වන්හෙන්දල නීරේ excuse දෙන්න ඉඩ තියන්නේ නැහැ අපි. Nothing is impossible. මම ඒක කිව්වේ සිංහදෙනේ. ඔබටත් එහෙම තමයි. ඉතින් මම ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා නෙමෙයි කියන්නේ. ගාතාව පාඩම් කරන්න බැරි වෙන විදිහක් නැහැ. එහෙම බැරි වුණා නම් ඒක ඔබගේ නොසලකිලිමත්කම කියලා හොඳට මතක තියාගන්න. මෙච්චර උදව් කරලත් වෙනදාමත් කියනවනේ මොකද? තවත් උදව් කරන්න හිත රිද්ද ගන්න එපා. නමුත් මම ඔබට කියන්නේ දෙන්නේ එතන. ඕක නෙමෙයි ක්‍රම. බෑ කියලා අයින් වෙන එක නෙමෙයි ක්‍රමයේ තියෙන්නේ. කරන්න පුළුවන් විදිය හොයා ගන්න එකයි ක්‍රමය. සමහරට වෙන්න පුළුවන් ඔබට ටිකක් මතකයේ අඩු වගේ දැනෙන්න පුළුවන් දැන්. එහෙනම් මතකයේ අඩු අය පාඩම් කරන විදිය හොයා ගන්න. ඒකයි තියෙන්නේ මතකයේ අඩු අය කොහොමද පාඩම් කරන්නේ කියලා හොයලා බලන්න. ස්වාමීනි මං ගොළුයි. එහෙනම් ගොළු අය ඒක කරන විදිහ හොයාගන්න. වැඩේ කෙරෙන්නයි ඕනේ කොහොමද? එහෙම එපාද? මම පුළුවන් විදිහට ඉතින් කරන්නකෝ. කවද්ද කරන්නේ? ඔක කරන්නේ කවද්ද කරන්නේ? ඒක නිසා බෙන්ගසනේ හොඳ කුඹුරක් වෙන්න. හොඳ කුඹුරක් වුණාට පස්සේ ගොවිවරු ගොවිය ඇවිල්ලා පන්න වගා කරනවා ඉතින්. මේ කුඹුරට පුදුම තැනක් හම් වෙනවා ඊට පස්සේ. හැමෝම එහෙම කරන්න. හරි. එහෙනම් අපි තථාගතයන් වහන්සේ මාගේ ගුරුවරයාය. මා උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමි. මෙන් දස දහසක් ලෝක ධාතුවට මහා සීහනාදයක් කරන සියලු දෙනා එකතු වෙනවා.
ධීරස්ස විගත මොහස්ස අභින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි නිවේවා නිවන් සැප ලැබේවා දේශ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා මෝහ ගිනි නිවන් සැප ලැබේවා 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 නිවන් සැප ලැබේවා
ඒ උත්තරීතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට කැළැල්ල ඇති කරගන්න එපා කවුරුත් ජීවිතේ. ඔය ශ්‍රාවකත්වය තුළ ඉන්න කෙනෙක් ඒකාන්තයෙන්ම සද්ධාම් මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් පිළිදෙන කෙනෙක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන මා කෙරෙහි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්ත කෙනෙක් සතර අපායට යන්න හේතු නැහැ කියලා. ඔබ එතන ඉන්න. දිවි හිමියෙන් ඉන්න එතන තියෙන. දිවි ගියක් එතන ඉන්න. එදා අපි කතා කළානේ සිංහදෙන උපාලි ගෘහපතියා තථාගතයන් වහන්සේත් එක්ක වෙච්ච සංවාදෙ. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්තත් එක්ක වෙච්ච සංවාදෙ. නිගමන කල්පනා කරලා බලන්න. නිගණ්ඨනාත පුත්තයි දෙල්ල කියද්දී ඔය සම්මන බවත් ගෞතමයන් වහන්සේ කී ආවට්ටණී මායාවෙන් යුක්ත කෙනෙක්. නුඹ ඔය ආවට්ටණී මායාවටයි අහු වෙලා තියෙන්නේ. මේ වෙලාවේ තුම මොකද්ද කියන්නේ? හොඳ වැදගත් කාරණාවක් වෙනසිනේ. එතුමා මේ වෙලාවේ මොකද්ද කියන්නේ? ඒ උත්තමයන් වහන්සේගේ ආවට්ටණී මායාවට අසවිමින් මාහට උනේ වැඩක්මයි, අවැඩක් නෙමෙයි. මං විතරක් නෙමෙයි, මගේ දුව දරුවෝද ඒ ආවට්ටණී මායාවට අසු වේවා. මගේ ඥාති හිත මිත්‍රාදීෝද ඒ ආවට්ටණී මායාවට අසු වේවා. සියලු ලෝක සියලු සත්වයෝම ඒ ආවට්ටණී මායාවට අසු වේවා. බලන්න සිංහසනි, සෝතාපන්න පුද්ගලයේ තථාගතයන් වහන්සේ ගැන දැකපු විදිහ අරිහතුන් වහන්සේට කොහොම පේනවද කියලා? මේ සෝතාපන්න වෙච්ච කෙනෙක් මේ විදිහට දැක්කේ අරිහතුන් වහන්සේට කොහොම පේනවද උන්වහන්සේ ගැන? ආන්නේ උත්තරීතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා යවෝය දිවුරුන් දුන්නේ. ඒ ශ්‍රාවකත්වයට හානි කරගන්න එපා පොඩ්ඩක්. දිවිහිමියෙන් ඒ ශ්‍රාවකත්වයේ රකින්න හැම කෙනා සියලු ප්‍රාණ භූතෙන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන මානසිකත්වයේ තුලින් තමයි ඒ ශ්‍රාවකත්වයේ රැඳෙන්නේ. ඒ තැන ඉන්න අපි ඇසුරු නිසුරු කරන හැමෝම ඔය මට්ටමේ නම් ඉන්නේ පිංතේ. ඕක තමයි අපේ සාමාන්‍ය දිවි පැවැත්ම වෙන්නේ. ඔබගේ සාමාන්‍ය දිවි පැවැත්ම ඕක කරගන්න. කවුරුර එල්ල කිව්වට පස්සේ අපි සත්තු මරනවා කියලා ඔබට හිතෙනුනේ මිනිස්සු සත්තු මරනවාද? ඔන්න ඔය මහන මානසිකත්වයක් තියෙන. ඒ කියන්නේ ඔබ අහලම නැහැ කාලෙකින් සත්තු මරනවා කියන්නේ මොකද? ධර්ම මහා ධර්මපාල ජාතකයේ මතකද? මහා ධර්මපාල ජාතකයේ අර එළුවට කඩු ටිකක් ගෙනහිල්ලා කිව්වහම රජුරවන්ට මේ හුතා මලා කියලා රජුරු කිව්වේ මොකක්ද? නෑ, වෙන්න විදිහක් නෑ. අපේ පරපුරේ කවුරුත් අඩු වයසින් මැරෙන්නේ නෑ. එන අඩු වයසින් මැරෙනවා කියන එක රජුරු අහලා තිබුණ නෑ පිණ. ඒකට හේතුත් තිබුණ. අඩු වයසින් මැරෙන්නේ නැත්තේ ප්‍රාණඝාත වද හිංසා බන්ධන කරන්නේ නැති නිසා. ප්‍රාණඝාත සත්ත්ව හිංසා කරන පිළිසෙට පිංගතුනි ආයශේ ගොඩක් අඩුයි. ඒ අය මේ අද්දවේ ওই විදිහට ප්‍රාණඝාත කළා. ඒ කරලා පිංගතුනි කර්මජ ශරීරයේ ශයනමි මලොත් එම් ආයි මනුස්ස විදිහට උපදිනවනේ. ඒ උපදින අපේතමක මොකක් හරි කරමු පිනක් පරිසම් දීලා ඒ කෙනාට ආයි මනුස්ස ශරීරෙකුත් හම්බුනා කියලා ගන්ධබ්බ තත්ත්වයේ ඉක්මවා ගිහලා. පිංගතුනි ආයි ඇවිල්ලා උපදින්නේ ඒ වගේ තැනකමයි. ඒ කියන්නේ හරක් මරන ඒ වගේ කෙනෙක් ගාවම තමයි ආයෙ උපදින්නේ ඇදෙන්න. ඒ කියන්නේ සිංහදෙනි කොහොම හරි ඇදලා දාන්න හදන්නේ කොහෙටද? මේ තාත්තා පුදුම ධර්මයේ තියෙනවා. ඒක කරපු කෙනාව කොහොම හරි ඇදලා දාන්න හදන්නේ අවිද්‍යයට. තාත්තා කියලා කියන්නේ කර්ම ශක්තියේ බින්දෙන මෙන්න පුද්ගලයක් නැති බව ඔබ දන්නවනේ. ඒ කර්ම ශක්තිය ඒ තරම් ධර්මයේ සිංහදෙනි සමානතර ඔක්කොම හැදෙන්නේ ආයෙ අවිද්‍යයට تعلق කරලා දාන්නේ කරපු වල විපාක ගෙවන්න. ඊයර පවුලක පුතා වෙලා ඉපදුනාට පස්සේ දැන් මොකද කරන්න තියෙන්නේ? ත්‍යායි තරක් මරන්නමයි තියෙන්නේ. අලු ආයෙෂෙන් මැරලා යනවා. ආයෙ උපදිනා ඒ වගේ පවුලකම. ආයි හරක් මරන ඔය විදිහට පින්විතින් යම් වෙලාවක චුත වෙනවා. ප්‍රතිසන්දිය ලබන්න කෙලින්ම තරක ආදී. තෝකයි භයානකම. ඒක නිසා පින්විතින් කොහොමදවත් ඔබගේ පවුල් පරිසරයෙන් ඇතුළේ ඒ වගේ දේවල් තියෙන්න ඔබ ඉඩ තියන්න එපා. ඔබ හදා ගන්න සුන්දර පවුලක් හදා ගන්න මේ නිවෙනට යනකම්. පවුලට ඇලෙන්න නෙමෙයි තියෙන්නේ. සුන්දර පවුලක් හදා ගන්න. හොඳ මිනිස්සු ඉන්න පවුලක් හදා ගන්න. ඔබගේ දරුවෝ නේ රත්තරන් දරුවෝ කියලා කියන්න මට්ටමෙන් හදා ගන්න. අනේ නංගී උඹගේ දරුවා හරි ගත්තරන් දරුවෙක් මා වැටිච්ච වෙලාවේ මට හැමදේම සාර්ථු සප්පායම් කළේ උඹගේ දරුවා. ඔන්න ඕව අහන්න තියාගන්න. මොකද්ද ගෑණී මේ ළමයි හදන විදිය තොට්ටේ හෙන ගහන්න එපා. තොපේ වලවල වලට හෙන ගහන්න නේ මෙහෙම ළමයි හදුවා. ඔය ටික අහගන්න හදන්න එපා කවුද. ඒ විදිහට හදන්න. හිඟන්නේ කුණත් කමන්නේ ඒ විදිහට හදන්න. දව වයලා ඉන්නේ ළමයි හිඟන්නේ කේ කියන නේද? හිඟන්නේ වෙන්නේ නැහැ නේද? ඔබ වයලා ඉන්නේ ළමයි ඉගෙන ගන්න බැරි වෙයි කියන නේද? එහෙම වෙන්නේ නැහැ නේද? ලෝකේ ධර්මතාවයක් තියෙනවා නේද? ධර්මතාවය වෙනස් කරන්න අපි කාටවත් බෑ නේද? දින එක කාට ලැබෙන එක හතර ගන්න පුළුවන් කාටවත්? ඒ හතර ගන්න බෑ කාටවත්. දින එක කාට ලැබෙනවා. ඒකාන්තයෙන්ම ලැබෙනවා. බලෙන් දේවල් ගන්න බෑ. බලෙන් දේවල් ගත්තොත් තියෙනේවත් නැති වෙනවා. දෙන්න දෙන්න ලැබෙනවා. එහෙනම් ඔබ යහපත් ජීවත් වෙනවා කියලා කියන්නේ මේකද? ඔබ නිතර දන් දෙනවා. එක එක දේවල් දන් දෙනවා. ඒ යහපත් දීපාත්ම කරගෙන යන්න. ඒ යහපත් දීපාත්ම කරගෙන යන එකට තමයි තියෙන ලෞකික වශයෙන් තියෙන මිච්ඡ සම්මා ආජීවය. ලෞකික වශයෙන් තියෙනනේ සම්මා ආජීවය. ලෝකෝත්තර ආරියස්ථාංග මාර්ගයක් තියෙනවා. ලෞකික ආරියස්ථාංග මාර්ගයක් ලෞකික ආරියස්ථාංග මාර්ගයේ තියෙන සම්මා ජීවයේ පත්තලා ඉන්නේ. කාටවත් හිංගි හිංසා වෙන දේවල් කරන්න නැතුව ජීවත් වෙනවා. ලෝකෝත්තර ආරියස්ථාංග මාර්ගයේ සම්මා ජීවය කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඒක මිහිතන්නේ සෝතාපන්න කෙනෙකුට විතරයි. මෙච්චර කාලයක් මම හදන වැඩ පිළිවෙල කරගෙන ආවම ඒක නතර කළා. මම දුරු කිරීම උදෙසා කරුණු කටයුතු කරගෙන යනවාට කියනවා. මිච්ඡා ජීවම් පහය සම්මා ආජීවේන ජීවිකම් කප්පේති. මිච්ඡා ජීවේ ප්‍රහාණය කළා. මෙච්චර කාලයක් මම හදන්න කරපු වැඩ පිළිවෙල ප්‍රහාණය කළා. මම දුරු කරන්න කරන වැඩ පිළිවෙල කරගෙන යනවා. බ්‍රහ්මචර්යාව පූර්ණේ කරනවා. අන්නේ වැඩ පිළිවෙලට කියනවා මේකදද? ලෝකෝත්තර සම්මා ජීවේ කියන මේ ලෞකික සමාජීයෙන් ජීවත් වෙන්න ඔක්කොම. එතනින් ලෝකෝත්තර පැත්ත හිත තියන්න උත්සාහ කරා. ඒ වගේ කරා. තමගේ දුව දරුවන්ගේ හැම කෙනාගේම ඒ தත්ත්වය අගය කරා. ඒව තමයි ඔබගෙන් වෙන්න ඕන. ඔබ අතර ඉන්න පිරිසගේ ඒ දේවල් අගය කරන්න. හොඳ ගතිගුණ අගය කරන්න ඔක්කොම. නරක ගතිගුණ වලට දෝෂ දාන්න. මනුස්සයට නෙමෙයි. නරක ගතිගුණයට දෝෂ දාන්න. ද්වේෂ දාන්න නෙමෙයි හේවේ. නරක ගතිගුණේ පහත් කළා දාන්න. මනේ මන හතුරෙකුටත් මේ වගේ ගති නම් පිටින් එපා කියලා අදිස්ථාන කරන්න. හැබැයි දැන් මේක කිව්වහම වැරදියට එහෙම ගන්න එපා. සදාගතයන් වහන්සේගේ සමයේ හිටියා එක්තරා භික්ෂුන් වහන්සේ නම. උජ්ජාන සංඤී භික්ෂුව කියලා තමයි කිව්වේ. උජ්ජාන සංඤී. දැන් මේ කාලේ අවිද කවුරු හරි සෝමරත්න කියලා මාතෙක් ඉන්නව ගමක. එයාට එයාගේ කකුල ටිකක් ඇදයි. එතකොට ගමේ අය එයාට දානවා නම අපරාධේ අර උපරිච්ච දවසේ අම්මලා තාත්තලා මහන්සිලා නමක් දැම්මේ. ගමේ අය දානවා හරියන නම. මොකද කියලා දාන්නේ? බකල් සෝමේ කියයි. ගංගොල ඇති එහෙමයි. නොන් ඩි සෝමේ කියයි. විකල සෝමේ කියයි. ඔහොම එක එක ඒ විදිහට කියනවා. ඒ විදිහට පින්වදින මේ භික්ෂුන් වහන්සේට නම් වැටුනේ උජ්ජාන සංඤී. ඒ කියන්නේ පින්වදිනේ අනිත් අය නින්දාවටපත් කිරීම උදෙසා යම් යම් දේවල් කියන කරන කෙනෙක්. මේ හාමුදුරුවෝ හැමදේසෙම වැරදි හොයනවා අනිත් හාමුදුරුවන්ගේ. ඔහොම නෙමෙයිනේ අඳින්නේ ඔක්. ඔහොම නෙමෙයිනේ පොරවන්නේ ඔය සිවුර. අඳින්නේ ඔහොම නෙමෙයිනේ අඳින්නේ. ඔය අඳින දින විදිය වැරදි. කන්නේ ඔහොම නෙමෙයිනේ. පාත්‍රයේ තියෙන ඔය විදිහට නෙමෙයිනේ. අන්නේ වාලාවේ තියෙන සතාගතයන් වහන්සේ මහා භයානක කතාවක් දේශනා කළා. හොඳට මතක තියාගන්න ඕනේ ගොටුකොල ගුණයි. ගෝණියක් ඇවොත් බඩ ගිහිල්ලා මැරෙනවා. දරුවෝ මෙතනට එන එක හොඳයි. ඇඳිලා අනිත් අයගේ දහම් සමාදින්න බාධා කළොත් එකගේ නිවන ඉවරයි. ඒ නිසා පරිස්සම් කරගන්න. මම වචන කියන්න බෑ සිංහදින හේතුව පිටරි දෙනවනේ. මම පරිස්සම් කරන්න එපා ඔබගේ හිත. එකගෙන ඉන්න ඕනේ තරම් දරුවෝ. අනිත් අයට කරදරයක් නැවෙන්න තියාගන්න. එච්චරයි. හුලං පොදකින්වත් කරදරයක් වෙන්නේ නැත්තම්. එතන තමයි මානසිකත්වය හදන්නේ. ඒ දරුවන්ට තමයි පුංචි කියලා දෙන්න. පුංචි කියලා තියෙන්නේ අතාරින්න එපා. ඔබ හිතන්නේ පුංචි කියලා නෙමෙයි. ඈ මොන්ඩිසෝරියන් නම් මේ ගාත කොච්චරද පාඩම් කරන්නේ? වැඩේ. වැඩේ නේ. ජාතිරිත කිව්වේ මේක දරුවේ. මොන්ඩිසෝරියන් නම් පොඩි. ශරීරවලින්. මානසිකත්වයෙන් පොඩි නේ. දැල් දෙමාපිය රැස්වීම තිබ්බේලා. උඩට හැනම් මහා ගාල කොටිය. දරුවෝ ටිකේ ඉන්නේ අම්මල දෙමාපියරයන් තින් තියෙනවා. ඉතින් ඉස්කෝලේ වගේ ඉන්නේ. ඉතින් අපි මේකත් දෙමාපියරයන් තේමන් තියෙනවා කියනකොට ඒ තරම් දෙයක් නෑ නේ. මොලේ ටිකේ ඉස්කෝලේ ඉන්නත් පුළුවන්. පන්ති වල වැඩ නෑ. එහෙනම් සිටනේ සෙල්ලම් කරන්න පුළුවන්. ඉස්කෝලේ හරි සෙල්ලම් කර කර ඉන්න බෑ ගැද්දෙන්ද නේ. ඒකට හරි ජොලි. ඉතින් මේ දරුවන්ටත් එහෙම ඇදී ඉතින්. මම ඇවිල්ලා කිව්වට පස්සේ සද්ද නැතු හිටියා. එතෙන් යන බින්දු මාත්‍රයක් සද්ද ආයෙ නෑ. මම එලා ආදරෙන් ගිහම පන්නල දානවා කියලා. ඉතින් ඊට පස්සේ සද්ද ගන්න නැතුව හිටි. එන කියන දේ තේරෙනවන්නේ. මුත්තේ හොර මර වංචා කරන්න එපා කිව්වම තේරෙන්නේ නැද්ද දරුවන්ට? තේරෙනවා. එන පොඩි කියලා අතහැරලා දාන්න එපා. මේ කොහොමද මේක දෙන්නේ? මේ උජ්ජාන සංඤේ වික්ෂුව දකින්න දකින්න හැම ස්වාමීන් වහන්සේලමගෙන් වැරදි පෙන්වන්න පටන් ගන්නවා. වැරදි කියනවා අවඥා සහගතව. උජ්ජාන සංඤේ ගැන අවඥා සහගතව. ස්වාමීන් වහන්සේනම පාත්‍රේ දන් වලදද්දි පාත්‍රේ බෙදාගෙන ඇවිල්ලා වළඳනකොට අප්පු බලන්නකො සීන ගොඩ ආන් මේ වගේ. දැන් මගුල් ගැලවල එහෙම ගියහම බලන්නේ නැද්ද එහෙම පිංගම් දියා මිනිස්සු? බලනවද නැද්ද? මේ කාලේ විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳලම මිනිහා කියන කව ජාතියම තමයි. හුරු නැහැ. මනුස්සත්වයේ හුරු නැහැ. ඒකයි. හතර පහ ඉඳලා ආවට පස්සේ මනුස්සත්වයේ හුරු නැහැ. නිකන් උඩමින් බලනවා ආවට පස්සේ. ඉතින් ඔය කේතරින් අරගෙන මේ කරන මිනිසුන්ට හරි ජොලි. ඉතින් මිනිස්සු ඔය උජ්ජාන සංජීව කටයුතු කරන නිසා. ඒ නිසා හදලා තියෙනවා ප්ලේට් එක වල දැන් මිලිමීටරයක් විතර නේද තියෙන්නේ. සාටික දාසෙන් උත්තල මට්ටමින් හදයි උඩත්. මුටික් වැඩිපුර බෙදාගත්තොත් එහෙම දැන් ප්ලේට් එක ෆ්ලැට් නිසා වැඩිපුර බෙදාගත්තම එයා කෝත වගේ. ඒක හරි කැතයි කියලා මිනිස්සු කියනවා. කැතද? ලස්සන මොකක්ද? මිනිස්සු එහෙම කියනවා. මිනිස්සු අර පිංගාන දිහා බලනවා. ටිකක් කෙට්ටු මිනිස්සෙක් එහෙම ටිකක් වැඩිපුර බෙදා ගත්තොත් එහෙම කියනවා. බලපං ප්‍රයිවට් බස් එකක් වගේ. ඇඟේ තරමට නෙමෙයි පටවන්නේ. කොහොමද කියනවා. මේ උජ්ජාන සංඤේ තිරසෙන් සදාගතයන් වහන්සේ මහා භයානක කතාව දේශනා කළා කිව්වේ. තථාගතයන් වහන්සේලා දේශනා කරනවා මේ උජ්ජාන සංජීව අනිත් අයගේ වැරදි හොයන පිරිස. මේ ගුරුවරුන්ට නෙමෙයි කියන්නේ. එහෙමත් නැත්නම් තව කෙනෙක් කරෙහි හෘදයාංගම කමකට දෙන අවවාදයක් ගන්න නෙමෙයි කියන්නේ. ඒකත් වරද ගන්න එහෙම ඉපකව. ඒ වගේම මේ ඔබගේ වැරදි දැකලා කියනවා එහෙමත් නෙමෙයි. එහෙමත් වරද්ද ගන්න එපා. මේවා කියද්දි ඔබගේ වැරදි හදාගන්න. එච්චරයි තියෙන්නේ. උජ්ජාන සංජීව කටයුතු කරන අයට ආශ්‍රව ප්‍රහාණය කරගන්න බැරි වෙනවා කියන්නේ. බයනගෙන නැද්ද කතා? බයනගෙන. පරවජ්ජානු පස්සෙස්ස. නිච්ඡං උජ්ජාන සංජිනෝ. අවඥාසහගත චේතනාවෙන් අනිත් අයගේ වැරදි නිතර නිතර හොයන්නේ. අයත ආසමා තස්ස වණ්ඩන්ති. ආශ්‍රමය මනාකොට වැඩෙනවා. ආරාසෝ ආසවක්කය. ආශ්‍රව ශ්‍රේ කරන්න අවස්ථාවක් එන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි මෙතන හරි පරිස්සම් වෙනවා. ඔබට ගොඩාක් වැරදි පේන මැසි මිනිස්සුන්ගේ. සමහර ඔබ ඒක නොකිය හිටියත් පින්වතුනි හිතෙන් ඔබට hina යන. මනුස්සයෙක් ඇඳුම හිරිලා තියෙනකොට. මනුස්සයෙකුට වාතයක් යනකොට. මනුස්සයෙකුට ගුඩුස් එකක් යනකොට. මනුස්සයෙගේ ඇඳුමක් හරියට සකස් වෙලා නැතිකොට. කකුල මේස් එකට යට වෙලා තියෙනකොට. ඒ අයව පහත් කිරීමේ අටියෙන් ඒ වැරදි පෙන්වනවා වෙන්න පුළුවන්. ඔබ වැරදි පෙන්වලා දෙන්න මිනිසුන්ට තියෙන හෘදයාංගම කමට. හැබැයි ඒ අයව පහත් කිරීමේ අටියෙන් වැරද්දක් පෙන්වලා දෙන්න ගියොත්, උජ්ජාන සංඤීව වැරද්දක් පෙන්වන්න ගියොත්, ඒකෙන් ඔබගේ නිවන වැහිලා යනවා. හොඳට ඔළුවේ තියාගෙන කටයුතු කරන්න. මම දන්න විදිහට නම් පින්වදින ලෝකේ ඉන්න බොහෝ පිරිසක් වැරදි පෙන්වන්නේ උජ්ජාන සංඤීව. ඒක නිසා තථාගතයන් වහන්සේගේ වචනේ කවදක්වත් බොරු වෙන්නේ නැහැ. මොකද දැන් මෙහෙම කියනකොට තේරෙන්නේ මොකද්ද කියලා? අප්පකාතේ මිනිස්සෙසු යේ ජනාපාරගාමිනෝ අතායන් ඉතරා පජා තීරමේ වානු දහවති. බොහොම සුළු පිරිසක් විතරයි පින්විතනේ මේ ගමන යන අනිත් ඔක්කොම අපව මෙහා යුරට වැටෙනවා. ඒකට හේතුව පින්විතනේ අර ක්‍රමය. හැමතිස්සෙම තව කෙනෙක්ව පල්ලෙහා දාලා තමන්ව උස්සගන්න දරන පුදුම ප්‍රයත්නයක ලෝක සත්‍යය ඉන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන් කටයුතු කරන්න. ඔය උජ්ජාන සංඤේ ස්වභාවයෙන් පුළුවන් තරම් අයින් වෙන්න. තථාගත වචනයක් පින්විතනේ ආයේ අහන්න දෙයක් නැහැ. තථාගතයන් වහන්සේ නමක් කියන්නේ ඉතින් දේශනා කළා නම් කළා තමයි. ඉතින් ආයි කතා දෙකක් නැහැ නේ ඒක ඊට පස්සේ. ආසවා තස්ස වඩන්ති. ආශ්‍රවය නිරන්තරයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඔබ හොඳට කල්පනාවෙන් බලාගෙන ඉඳලා ලෝක සත්‍ය ඕකම තමයි කරන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් ඕකම තමයි කරන්නේ. අනිත් අයව පල්ලෙහාට දාලා තමන් උස ගන්න කරන වැඩ පිළිවෙලක්. තමන් උස ගන්න වැඩ පිළිලක් වෙලත් කමන්නේ නැහැ. එතන ඒ තුලින් අනිත් අයව පල්ලෙහ දානවා කියන්නේ මහා නීච නින්දිත වසල ගතිය. ඒ වගේ වැඩවලට ඔබගේ ජීවිතේ නම් පත් කරගන්න එපා. ඔය අද්භවයේ පින්වතනේ නාස්ති කරගන්න එපා. ඔය අද්භවයේ තිරසනෙක් කරගන්න එපා. මනුෂ්‍ය ජීවිතයක් තුළ ඉඳලා කොහොම හරි මේ නිවන් මඟ සකස් කරගන්න යන වැඩ පිළිවෙල අපි කරගමු. ඒකට තමයි අපි මේ හැම එකකටම ආරාධින්නේ. මේ හැම තැනම හදලා තියෙන මේ ක්‍රමයක් පින්වතනේ. ඔබ අපි කියන දේ අහගෙන මේ ගමනේ යනවනම් ඔබම දන්නතෝ පින්වතුනි ඔබ ගොඩක් දුර ගිහිල්ලා තියෙන්නේ. ඔබට තියෙන්නේ කියන ටික කරන්න විතරයි. වෙනවද නැද්ද හොයන්න දෙයක් නැහැ. සිස්ටම් එකක් හදන්නේ අන්න ඒක නිසා පින්වතුනි. තථාගතයන් වහන්සේ පර්ෆෙක්ට් සිස්ටම් එකක් හදලා දීලා තියෙනවා මිනිස්යාට. නිවන උදෙසා පර්ෆෙක්ට් එක. ඒක කළොත් ඒකාන්තයෙන්ම කරන්නේ කවුද කියන එක අදාළ නැහැ. ඒක නා නිවනට යනවා. පුද්ගලත්වයක් ඒකට අදාළ නැහැ. ඒක නිසා ඔබ කරන්නේ ඔබට තියෙන්නේ කරන්න විතරයි. දැන් අපි තියෙන බොහෝම සාර්ථක දොළොස් පිරිකර පූජාවක් සිද්ධ කළා. මෙතන ඉන්න සීලම දෙනා පහේ සම්බන්ධ වෙන්න තියෙකට දොළොස්වැනි මාසේ දොළොස්වැනිදා අපි දොළොස් පිරිකර පූජාව සිද්ධ කළා. මම හිතන්නේ උදේ ආපු අය මම පූජා විවරනකොට 6:00 මාට විතර ඇති මම හිතනවා. 6:00 මාට 7:00 විතර ඇති. දොළොස් පිරිකර 252. දොළොස් පිරිකර 252ක් ඒ දවස් ඇතුළත පින්වතුනි පූජා වෙලා තියෙනවා. එතකොට දැන් ඔබට විවිධාකාරයේ ගැටලු මතුවේ ඉදිරියේදී දොළොස් පිරිකර 52ක් මේක 252ක් දෙන්න බෑ එහෙම. එහෙම උජ්ජාන සංඤිෂ්ඨල ඇති ඕන තරම්. හබෝයි වෙනසනි මේක සත්තු වත්තක්. මේකේ කියන රබර් ගහ යටම නාසයි කියලා. මේකෙන් නම් එළියට බහින් නොලැබේවා කියලා කියන්නේ. දැක්කොත් දකින්න සත්පුරුෂෙක්. එහෙම නැත්නම් ගියාත් බැවේ ඒක භාවයේ ඉක්මවන්න ගිහිල්ලා බල්ලෙක් එච්ච ඒ තිරසනෙක් එච්ච එකෙක් විතරයි. උන්ගෙන් කරදරයක් නැහැ නේ. මනුස්ස වශයෙන් දකින්න තියෙන්නේ සත්පුරුෂය විතරයි. අසත්පුරුෂය ගැන අහන්න හම්බ වෙනවා. උජ්ජාන සංඤී මිනිස්සු ඕනේ තරම් ඉන්නවා වෙනකට. දැන් ඕකට කියයි හේ එක එක කතා කියයි. කොහෙට හරි යන්න ඕනේ තේ කියලා දානිය මානයකේම අරගෙන යන්න ඕනේ. ඒ ගියාට පස්සේ වින්දුනි ඉතින් ඔබ ඉතින් වටිනවනේ ඉතින් දානයක් මානයක් දෙනකොට ඉතින් ඔබ හරි වටිනවා. දැන් අපිට ඔබ වටින්නේ මේ නිවන් දකින්න හැකියාව තියෙන මිනිස්සෙක් හින්දානේ. ඒකනේ ඔබට මෙච්චර මේ දේවල් කරන්න කියන්නේ කියන්නේ මෙහෙම කරන්න මෙහෙම තදින් කියන්නේ නැත්නම් මේක ඔබ මෙතන තියාගන්න මෙහෙමද කතා කරන්න ඕනේ. ඈ ඔබ මෙතන තියාගන්න. ආ මේ මහත්ය මේ නෝන මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්නේ. එක දවසක්වත් මම ඔබගේ නමක් කියලා තියෙනවද මේ ප්‍රසිද්ධියේ මේ. මේක කරන්නේ නැහැ පින්. අපි ආවේ නිවන් දකින්න. නිවන තමයි ඒක. ඔබ දැකලා තියෙනවද මගේ නමක් කියනවද? නේ මටත් නමක් දාලා තියෙනවද? හොඳ වෙලාවට මේ වස්සක හාමුදුරන් වහන්සේම අස්සම් කරන්න එක එකේ වරගෙන ඉන්නේ. නැත්නම් එහෙම නම අමතකයලා යනවා. මම උන්වහන්සේට කියලා තියෙන අස්සම් කරන්නවා මට කියන්න කියලා මේකයි අස්සම් කරන්න ඕනේ කියලා. ඇයි ඒ තරමට ඒ නම පාවිච්චි කරන්නේ නැහැ? පරණ නම පාවිච්චි කරලා තියෙන නැතිනම් මම නැත්නම් ඒ නම ගහයි. ඇයි මේ නම පාවිච්චි කරන්නේ නැහැ? මොකටද? ආශ්‍රම වර්ධනය වෙන වැඩ පිළිවෙල. ඒ කියන්නේ මේ ඔබට නම පාවිච්චි කරන්න එපා කියන එහෙම නෙමෙයි මේ. ආශ්‍රම වර්ධනය වෙන වැඩ පිළිවෙලක් තියෙනවා නම් පෙන්වන්නේ. ඒව මහා භයානක විදිහට දකින්න ඕන මිසක්. ඒව තා වර්ධනය කරගන්න දැක්කොත් මොන මොඩකමද ඒක? ඒකයි. සම්මා ආජීවයට පත් වෙලා ඉන්නෝ නම් කවුරු හරි කෙනෙක් පෙන්වන්නේ. එයා හුස්ම ගන්නෙත් මොකක් උදෙසාද? නිවන උදෙසාද? එයා හරි බයයි පෙන්වන්නේ. එයාත් මගේ ඔබනේ. ගිය සතියේක දේශනාවක අපි ගැන කතා වුණා. එයත් බයෙන් ඉන්නේ. පොයි දවසේ මම හිතන්නේ අපි කතා වුණා ඒ සම්බන්ධයෙන්. පුතග්ජනියත් බයෙන් ඉන්නේ, සේක පුද්ගලයාත් බයෙන් ඉන්නේ. පුතග්ජනියා බයෙන් ඉන්නේ, තමන් කැමතිව තමන්ට ලැබෙන එකක් නැහැ. සේක පුද්ගලයාත් බලන් ඉන්නේ. බයක් තියෙනවා සේක පුද්ගලයාට. මොකද ඒ තමන් කැමති එක තමන්ට ලැබෙන එකක් නැහැ. මොකද ඒ කැමති එක? නිවන. යම් දෙයක් ලස්සන විදියට දකිනකොට පුතග්ජනියා ඒක පස්සේ දුවනවා. අනේ මට මේක නොලැබි ගියොත් එහෙම කියලා. ඒක පුද්ගලයා යම් දෙයක ලක්ෂණක් දැක ගමන් බය හිතෙනවා. අනේ මට නිවන නැහැ නේ තාම කියලා. ඉතින් මම කොහොම හරි නිවන සාක්ෂාත් කරගන්න ඕනේ කියන මහා හැඟීමකට පත් වෙලා ආයෙ කටයුතු කරන්න පටන් ගන්නවා. ඔය තමයි දෙන්න අතර තියෙන වෙනස. එහෙනම් පින්වතුනි ඉතින් ඔබ අයම පරිස්සම් වෙන්න ඕනේ. හැම පුළුවන් තරම් දන් දෙන්න පින්වතුනි. හැම තැනටම දන් දෙන්න. හැම තැනටම දන් දෙන්න. හැබැයි පොඩ්ඩක් මොලේ කල්පනාවෙන් ඉන්න. තථාගත ශ්‍රාවකයන් වහන්සේගේ හැටි මම ඔබට කියන්නම්. තථාගත ශ්‍රාවකයන් වහන්සේගේ හැටි තමයි තථාගතයන් වහන්සේගෙන් ගත්ත උරුමයන් තියෙනවා.
දැන් උපාලි ගෘහපතියා තථාගතයන් වහන්සේගේ සරණ ගිහිල්ලා ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා උන්න උපාසකෙක් වුණා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මොකද්ද කිව්වේ උපාලිට? ඔබ මේ ගමේ රටේම ප්‍රසිද්ධ මිනිස්සෙක්. හොඳට හිතලා බලලා තීරණය කරන්න ඕනේ. එකපාර එහෙම හැරෙන්න එපා. හොඳට තීරණය කරන්න, හොඳට හිතන්න, හොඳට හිතලා බලන්න. ඉගෙන තථාගතයන් වහන්සේ බලන් හිටියේ රටේම ඉන්න අය ඔක්කොම දායකයෝ කරගන්නද? නෑ සේක. තථාගතයන් වහන්සේ දුමනාසිබ්බේ දායකයෝ කරගන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ දුමනාසිබ්බේ සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුගිත්තර වේත්වා කියන එක සාක්ෂාත් කරගන්න. එන උන්වහන්සේගේ ශ්‍රාවකත්වය තුළ ඔන්න ඕකයි තියෙන්නේ. වෙන එකක් තියෙනවනම් ඒ උන්වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් එහෙම කර කර පින්වතුනි උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා කියනවනම් තමන්ගේ ශාස්ත්‍ර උන්වහන්සේට නිගා කරන කෙනෙක්. ඒක නට නිවන පිහිටන්න හේතුවක් නැහැ. අනිත් කාරණාව උපාලි ගෘහපතිය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ගෘහපතිය මෙච්චර කාලයක් නිගන්ත පිළිසෙට නුඹේ ගෙදර පැම්පුණක් වගේ වුණා. සිව්පස්යෙන් නිරන්තරයෙන් අපුපස්ථාන කළා නුඹ නිගන්ත පිළිසෙට. නිගන්ත යන ලොකු ලාභයක් ඔබගේ ගෙදර. දැන් ඔබ සම්බුද්ධ ශ්‍රාවකයෙක් වුණාට කමක් නැහැ. නිගන්තයන්ට දන් දෙන එක නතර කරන්න එපා. අන්න ශාස්ත්‍ර උන්වහන්සේ. එහෙනම් උන්වහන්සේගේ ගෝලියෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කොයි වගේ වෙන්න ඕනේ? ඔවුන්ට දෙන්න එපා, අපිටම දෙන්න කිව්වොත් මේ ශ්‍රාවකෙන් තථාගතයන්. නැහැ ඔබ අන්න එතනින් තීරණය කරන්න හැම එකක්. කොහේරි තැනකට ඔබ ගියාට පස්සේ පින්වතුනි ඔබට බයිනවනම් නැත්තම් තව කෙනෙකුට බයිනවනම් ඔබ බණක් අහනකොට හොෝගාල බයිනවනම් පින්වතුනි ඔබ මට ඇවිල්ලා කියනෝ නේද ස්වාමීනි මම බණක් ඇහුවා ස්වාමීනි බැන්න ඉවර වෙනකම් බැන්නනේ ස්වාමීනි බලන්නකො ස්වාමීනි බණ කියන හැටි මට ඉතින් කියන් දෙන්න මොකද තෝනම් මම වසලේ පොල මම කාලේ ගන්නතු පල කියලා තමයි මට කියන් දෙන්නේ ඇයි නේ මේ හැඳුරු කණේ වුවද ඇවිදින්න TV එක නරන් දුන්නා නහඳුරු ඇයි ඒක නැද්ද ඕෆ් කරන්න බටන් එක ඒක කැඩිලාද ඔබ හිතන බලන්න මේ මොනවද ඒ කියන්නේ තථාගත ධර්මද පින්වල කාටද බයිනවනා ඒ තථාගත ධර්ම නෙමෙයි කියන්නේ නේ අහන්නේ මොකටද ඔබ අන්තර්ජාලේ නම් ඕනේ තරම් තියෙන එකේ අන්තර්ජාලේ තියෙන අසභ්‍ය වීඩියෝ හිටා ඒවත් බලනවද එහෙම කරන්නේ නැහැ එහෙනම් ඔබට තියෙන මොකද්ද තථාගතයන් වහන්සේගේ ධර්ම නෙමෙයි නම් කියන්නේ පිංගසනේ වහලා ගන්නෙ වහන්න දන්නේ නැද්ද වහන්න අහන්න එපා එච්චරයි ඔබ තීරණය කරන ශ්‍රාවකත්වය කියන්නේ මොකක්ද කියලා. දැන් ඉතින් ඔබටත් ඒ වගේ ඇඟට ඇවිදින්න තියෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා කියන කෙනෙක්. ඉතින් ඔබටත් වඩා පහත් ගති ප්‍රයෝජන තියෙන මිනිස්සු ඉන්න පුළුවන් බෙන්ගදනේ. පූජ්‍ය පක්ෂේ. මිනිස්සු නේ ඔක්කොම. කාටවත් දොස් කියනව නෙමෙයි මම. එහෙම ඉන්න පුළුවන් බැරිද? පුළුවන්. ඔබම කියලා තියන්නේ මේ අපි හොඳයි. එහෙම කියනද? කීවිලන්න දෙකක් අපි හොඳයි මේ. ඔය සමහර ඒවා හැදි. ඔබම කියලා තියෙනවා. නමුත් ඉතින් ඒ වැරදි වැඩ කරන අය තමයි පිටින් කවද හරි හරි වැඩ කරන්නේ හරි වැඩ කළා ශ්‍රේෂ්ඨ වැඩ කරන්නේ ඒක නිසා ඒව කපල කොටලා අයින් කරලා දානවා නෙමෙයි නමුත් ඔබ තීරණය කරන්නේ ඔබේ ඉතින් ওই විදිහට වෙන්න පුළුවන් දානයක් මානයක් හරි මේ දෙන්න ගිය වෙලාවක පටන් ගන්න පුළුවන් ඔය වගේ කුජ්ජාන සංජීව පටන් ගන්න පුළුවන් දොළොස් පිරිකර සාර්ථකව කරන්න ඕන නිසා තමයි පිටින් අලු පිරිසක් එකතු කරගෙන කරන්න කියලා තියෙන්නේ මේ සාර්ථකව තමයි ගලේ. ඒකට හේතුව වෙන එක හාමුදුර කෙනෙක් නෙමෙයි නේද 250 දෙන්නේ. වැඩි හාමුදුර 12 දෙනෙක් විතර එක දිනා ඔක්කොම කරේ වෙන. ඒක නිසා එහි කිසිම අඩුවක් පාඩුවක් නැහැ. පන්සල් 10ක දෙන්න බැරි 12 පිරිකර 10ක් එකම වෙලා. පුළුවන් වෙන්නේ. එහෙනම් එකම පන්සලේ තැන් 10ක දෙන්න බැරිද? ඒ බුතෙන් ඉඳ නැද්ද ඉන්න අපිට මොලයක් තියෙනවන්නේ අපි මොලෙන් හිතන කටයුතු කරමු එහෙනම් බොහෝ මිනිසක් එකතු වෙලා එකට ලේ පිනක් කරන වෙලාවේ තියෙන දේ ඒකේ ලොකු ශක්තියක් තියෙනවා ඒ ඔක්කොම බලලා තමයි ඔය අවස්ථාවල උදා කරලා දෙන්නේ අපිට. තහයි ඉතින් අපිත් වලින් මේකයි පල්ලයට ඒක. නොදැන නෙමෙයි සින්නදනි. දන්න බව පෙන්වන්න නැතුව ඉන්නේ. දන්න බව පෙන්වන්න නැති කම නොදන්න කම නෙමෙයි. නා දන්න බව පෙන්වන්න නැති වුණාට පස්සේ සමහරට හිතෙන්න පුළුවන් නොදන්නවා කියලා. ඔබට ඔය ආරංචි වෙයි ඉස්සරහට බලන්න. ඔය උජාන සංජිස්තා ඉන්න ඕනේ තරම්. වැඩි හරියක් උජාන සංජිස්තා තමයි ඉන්නේ. දැන් ඔබට hina එහෙම කියනකොට ඒ වෙලාවට. ඔන්න මේ ගාතාව කඩපාඩම් කරලා දියන්න. අපේ ස්වාමීන් වහන්සේලා අතර හිටියොත් මට පෞද්ගලිකව දැනුම් දෙන්න. මම ඔබට ලොකු තැනක් අදින්න. හේතු යුක්ති සහිතව පෙන්වලා දුන්නොත් අපේ ස්වාමීන් වහන්සේ නමගේ වරද. මුදුන්වහන්සේලා මාර්ගාවට ඇවිදලා තියෙන ස්වාමීන් මගේ සියලුම වරදවල් හදන්න කියන. කුණු හරමෙන් බැලලා හරි ගහලා හරි කමන්නේ සියලුම වරදවල් හදන්න කියන. ඔබ විශ්වාස කරන්නේ නැහැ නේද මම දවසක් ගිහුවා දායක විතර මම ඔබ වහන්සේලා දන ගස්සනවා කියලා කැමතිද කියලා මේ ලොකු හාමුදුරුවනේ හොරි අයගෙන නෙමෙයි එළයි උන්වහන්සේලා කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ ඔබ වහන්සේලා දන ගහන්න කියන්නේ ඕන කෙනෙක් ඉස්සර අපි දන ගහන්න ඉන්නවා ඒක අපිට ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේලා දන ගස්සන්න නෙමෙයි මම හැබැයි නිවන් දකින්න උවමනාවද තියෙන්නේ නැත්නම් දායකයෝ ඉස්සරහා ලොක මුදුන වෙලා ඉන්න උවමනාවද තියෙන්නේ කියන බලන්න ලොකු ප්‍රශ්නයක් නේද මේ දෙනේ ඔක දායක කීප දෙනෙක් හඳුනන පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ මේ ඉතින් එහාට වඩා කෙනෙක් නැතිනවා ඊට පස්සේ එහෙනම් ඔබ ඕවා ගැන බොහොම පරිස්සමෙන් ඉන්න මොකද මම මේක කියන්න හේතුව තමයි වෙන්නේ මේව කියනයි ඉන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ හරියට හම් වෙච්ච නැති අය ඉන්න පුළුවන් එයා එහෙම කිව්වට පස්සේ වෙනදෙනි ඔබගේ හිත රිදෙන්න පුළුවන් ඊට පස්සේ හිත දූෂ්‍ය වෙන්න පුළුවන් එදෙනින් එහාට අර කරපු දේ සිහි කරලා පින් අනුමෝදන් වෙන්න බැරි වෙන්න පුළුවන් ඒක මහා අපරාධයක් ඔබ ගැන හිතලා කිව්ව මිස කාටවත් අහිමියක් කරන්න කිව්ව හැම නෙමෙයි ඔබ හැමදැනටම දන් දෙන්න කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් අසන්න එතකොට හරි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පිටුපාන කතා කියන හැම වෙලාවෙම ඔබ නොයසුනාසේ ඉන්න දසාකුසලේ සම්බන්ධව කතා කරන හැම වෙලාවකම නොයසුනාසේ ඉන්න පුළුවන් නම් අහන්න නැතුව ඉන්න තවද එතන ඉන්න වෙනවා නම් ඉන්න ඒවට හූමිටි තියන්නේ නැතුව ඔය පින්වතුනි ස්වාමින් වහන්සේ නම ටීවී එකක අපිට බැනලා හොඳටම මේ පහුගිය කාලවල නිරන්තරයෙන් ඉතින් ඒ ටීවී එකේ බැනලා ඒක අහගෙන හිටපු නෝනා කෙනෙක් අපේ මහත්තයෙකුට කතා කරලා ඇහුවලුනේ උඹලගේ කියන මගේ නමත් කියලා බල්ලා සාසනේ කනව නේද කියලා නෝනා කෙනෙක් කසිපිටි ගබ්බියකු මහත්තයෙක් නම් කමන්නේ නෝනා කෙනෙක් අම්මා කෙනෙක් අම්මා කෙනෙක් අම්මා කෙනෙක් දරුවෙකුට බල්ලා කියන්න කොච්චර නම් හිත දෙඩි වෙනවද කියලා ඉතින් ඒ නෝනාට දොස් කියනවා මොකුත් නෙමෙයි මේක. ඒ ස්වාමීන් වහන්සේලාට දොස් කියනවත් නෙමෙයි. බලන්න Tamanට කන්න දීපු දායකයෝ නේද? Tamanට සිව්පසේ සංග්‍රහ සත්කාර කරපු දායකයෙක් නේද මේක ඉතින් අවීතියට යන්නේ දැන්. ඒකයි ඔබට කියන්නේ මේ. හරි පරිස්සම් වෙන්න. ඔබ නම් කට හොල්ලන්නේ නැපා කිසිම ස්වාමීන් වහන්සේ නමකට වචනයක් කියන්නේ. ඕන කෙනෙක් ඕන එකක් කියමු දැන්. ඔබට තියෙන කරබාගය නේද? පිරික දොරස් පිරික කර සම්බන්ධවත් ඕන කෙනෙක් ඕන එකක් කියමු දැන්. ඔබට තියෙන කරබාගය නේද? ඒව ඔප්පු කරලත් පෙන්නයි. මෙහෙම මෙහෙම තියෙනවා. මෙහෙම මෙහෙම තියෙනවා. ලොකු හාමුදුරුවොත් මෙහෙම කියලා තියෙනවා කියලා කියයි අන්දිමට. පරිසම් පරිසම් වෙලා කටයුතු කරගන්න. ඒ දොළොස් පිළිකර පූජාවෙන් හැමදෙම මහ විශාල සාන්තියක් සිද්ධ වුණා. මොද ලොකු පිරිසක් එකතු වෙලා මහා පිනක් අනුමෝදන් කළා පින්විතනේ මේ වෙලාවේ. ස්වාමීන් වහන්සේලා අනගාරික පිරිස විතරක්ම 70ක් විතර නේද? ඔබ මල්ලයා වෙව කරද්දී ස්වාමීන් වහන්සේලා අනගාරික පිරිස ඔක්කොම උදාහය එක්කලා. ඔබගෙන ඇතින් සිංහ අනුමෝදන් කරද්දී අපේ ඥාතික කෙනහලා බලන් ඉන්නද? නෑ, ඒගොල්ලෝ මේක දෙන්න ඕනේ. ඔබ ගෙදරදී මේ ඔය වැඩ පිළිවෙල කළා වගේ වින්දිනේ අපිත් උඩහේ වැඩ පිළිවෙල කළා. අපි හැමෝම ස්වාමීන් වහන්සේලා ඔක්කොම අනගාരികය ඔක්කොම. යද උඩ ස්වාමීන් වහන්සේලා අනගාരിക පිළිසත් ඔක්කොම බෙදලා වෙන් කළා. වෙන වෙනම මේ පුණ්‍ය අනුමෝදනාවල් සිද්ධ කළා. මහා සෙතක් සිද්ධ වුණා. මේ දොළොස් පිරිකර ගැන කියපු කතාවකුත් තියෙනවා. දොළොස් පිරිකර පූජාවේ මා ලැබුවා ආනිසංස. අවුරුද්දක් පුරාවට ගුරු හිමිගේ දේශනාවට සහභාගී වූ එමින වරදවාම පුංචි දියණිය සමග ඉදිරි අසුනක හිඳ නොගත්තේ බාධා වේයයි අන් අයට සිතාගෙන. එහෙත් පින් රැස් කළ ඒ පින්බර දොළොස් වෙනි දින අහම්බෙන් වාගේ අංක එක කණ්ඩායමට වැටී ඉඳගන්නට සිදු විය. ඉදිරි පෙළ අසුනේම හය දෙකක් පුරාවට දේශනාව කරන විට ගුරු හිමිගේ තෙත සිවුර දකින්න කල කඳුර නැගුණි අපමණ netවලට. සැබෑම ගුරු හිමිනි ඔය හෙළන දාලිය බිඳුවට නයනමී කිස දිනක ලැබෙමි නිසි ඵල දිනක ගෙවා නොදමින් එකම තප්පරයක්වත් RDM නැගෙන්නට හැර ගුරු හිමියන් ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා අප වෙනුවෙන් කරන කටයුතු මෙන්ම ගුරු මෑණියන් වෙහෙසෙන සෑම තප්පරයකටම අපි හැම කලන වැටට එකතු වී ණය ගෙවීමට වෙරදරමු. ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම නිදුක් නිරෝගී සුවයම ලබත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වේත්වා කියලා එහෙම තියෙනවා. මේවැන් සිංහසෙනි ලබපු දේවල් අනන්තයි අප්‍රමාණ. ඒකට වෙනම දේශනාවක් කරන්න පුළුවන්. පැය 5-6ක විතර පින්වදින ඔය දොළොස් පිරිකර පූජාවෙන් ඔබට ලැබිච්ච ආනිසංස ඒව මොකුත් කියන්නේ නැතුව ඒක විනාශ වෙන්නේ නැති වෙන කටයුතු කරගන්න කියන එක කියන්න තමයි මම අර කතාව කියන්නේ. ඒ නිසා ඔබ ඒ කිසි දෙයකට අහු වෙන්න එපා. ඔබ ඔබගේ පාදේ ඔබගේ වැඩේ කරගෙන යන්න. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් දොළොස් පිරිකර පූජාව කළා. කවුරුහරි කියනවා ඔබට ඔය ඉතින් ඔහම ලොකුවට කළාම ඉතින් ඥාතියන්ට තින් ගන්න බෑනේ. ඔබට ඉතින් ඥාතින්ට ගන්න බැරුණාට කමන්නේ නෑ බුදු මං ගත්තේ. දැන් ඔබ පින් කළාද නැද්ද? පින් කළාද නැද්ද? කළා. ඥාතින්ට පින් සිද්ධ වෙන ඔබ විනාක් කළේ නැද්ද? කළා. මදිද? මදිද? ඇති. ඒකට අමතරව ඥාතින්ටත් පින් දුන්නා. එච්චරයි මේ. ඒක ඇදී මේක දැන් මහා පිනක් කරගත්තේ හිතා ගන්න බැරි තරම්. අට පිළිගෙර කීයක් පූජා වුණාද කියලා. සම්බුද්ධ ශාසනය මේ නිකන් නෙමෙයිනේ පිංගතනේ. මොකද ඔබ යම් පූජාවක් කරනවා කියන්නේ ඒක නිකන් ලේසි පහසු පූජාවක් නෙමෙයි පිංගතනේ. මොකද හේතුව ඔබගේ හිත වැඩිලා තියෙන යම් ප්‍රමාණයකට. මාර්ගඵලලාභී මිනිස් මෙතන ඇති. ඒවල හිත යම් ප්‍රමාණයකට වැඩිච්ච තිරිය සියලු දෙනායි. අදුම සරමේ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි ඊතානුකම්පිය කටයුතු කරනවා කියන මානසිකත්වයෙන් හරි ඉන්න පිරිසක් නෙපින්දනේ. ඒක සාම 100ක් කරන්න බැරි වෙන්නේ. නමුත් ඒ උදෙසා වෙරදීන දරන පිරිසක් ඉන්නේ. ඔබ තියෙන පූජාවක් වෙනස ලේදි පහද පූජාවක් නෙමෙයි. ඔබ තියෙන සම්බුද්ධ පූජාවක් මං හිතන්නේ නැහැ පින්දනේ. තව කෙනෙකුට කන්න පුළුවන්වත් ඒ කියලා. මොකද ඒ තරම් සදාගතයන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයකට ඇවිදින්න ඉන්නේ. අප්‍රමාණ ශ්‍රද්ධාවකට ඇවිදින්න ඉන්නේ. ඒගෙන සාපේක්ෂව ඔබ කරන පින් ලේසි පහසුයි කියලා හිතන්න එපා. සාමාන්‍ය මිනිසුන්ට පිනක් කරන්න තේරෙන්නේ නැති නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඔබ එහෙම කෙනෙක් නෙමෙයි පින්තර. හොඳ වෙලාවට පින්තර මේක අන්තිමට ලියලා තියෙනවා මේ ප්‍රසිද්ධ නොකරන්නේ නම් මැනවි කියලා. මේක ඒක අන්තිමට ලියන්න එපා. මොකද මම මේක කියවනකොට මේ මුලින් ඉඳලා අගට කියවල ඉවරලා ආයෙ කියනව නෙමෙයි මේ තියෙන එක කියනවා ඒක. එහෙනම් එහෙම එකක් ලියනවනේ ඒක මුලට ලියන්න. මේක කියන්න නොකිය ඉන්න තරම් අවශ්‍ය කන්නේ නෙමෙයි මේකින්ද මම කියන්න. දොළොස් පිරිකර පූජාව නිසා අපි බොහෝ පින් රැස් කරගත්තා. යම් කෘතගුණයක් කරගන්න පුළුවන් වුණා කියලා හිතට නිදහසකුත් ලැබුණා. ඔබ වහන්සේලා අනගාරික ඇත්තෝ අප වෙනුවෙන් අනුකම්පා කරලා කරපු මෙහෙ අති විශිෂ්ටයි. දහම් මහබු නැති පිරිසකුත් මේ ගොඩේ හිටිය නිසා ඔබ වහන්සේලා බොහෝ අපහසුතාවලට පත් වෙන්න ඇති. ඒ වෙනුවෙන් කමා කරන සේක්වා. බාන සිංහතුනි දැන් ඔබ කොච්චර ලස්සනට ලියනවද කියලා මම ඔබ මේක ලියන්න කලින් පෙන්වදින කී වතාවක් හිතනවද කියලා මේ එක වචනයකින්වත් හිතක් විදෙන්නේ නැති වෙන්නමයි මේක ලියන්න ඕනේ කියලා. ඒ ඔක්කොම ලියලිවල දැන් අර මුල් එකේ ඔක්කොම ලියලිවෙලා යටින් ලියලා තියෙනවා. මෙම සිතුවිල්ල නැගීමෙන් සහ ඒ පැවසීමෙන් වරදක් වුණා නම් දහස් වරක් ප්‍රමාව අයදිමි කියලා. ඔබට තේරෙනද ඔබ කොච්චර හොඳ වෙලාද ඉන්නේ කියලා. දැන් බලන්න මෙතන මොකද හේතුව ඔබ දන්නවා පොඩ්ඩක් හරි මේ බව වරද්දුවොත් අනිත් පැත්තට ප්‍රතිපහාරයක් හම්බ වෙනවා ඔබට නෙමෙයි සහ මම බලන්නේ ඕන කෙනෙක්ගේ වරදක් පෙන්වලා දෙන්න ආදරෙන්. එතනයි ඔබ ඕනේ වරදක් ලියලෙවන්න මේකට සෙන්ද ඕනේ කෙනෙක් කරන එක මං කරන එකක් හරි ගමන ලියලෙවන්න මම වරදවා කරන්නේ නැත්තේ නෑ නෙමෙයි බුදුහාඳුර නෙමෙයි නොකරින් උත්සාහ කරනව වෙනම සිතින් ඔබ හිතරි දෙනවා සමහරට මං කියන්නේ ඒවයි. හැබැයි මේකයි පානිමිචේ වනෝනාස්ස හරෙය පානිනාවිස අතේ තුවාලයක් නැති මිනිසෙකුට ඕනේ තරම් විසල්ලන්න පුළුවන්. ඒකයි ඔබට කියන්න බෑනේ. සියලු ප්‍රාණ භූතෙන් කෙරෙහි ඊතානුකම්පියව කටයුතු කරනවා කියලා අදිස්ත්‍යන්නේ නම් ඔබ ඉන්නේ. ඔබගේ අතින් පාප කර්ම වෙන ප්‍රමාණය හරි අඩුයි. ඒකට අරියත් වෙන්නම ඕනේ නැහැ බෑනේ. අරියතුන් වහන්සේ කියන්නේ කිසිම පාප කර්මයක් වෙන්න ස්වභාවයෙන්ම ඉඳ නැති කෙනෙක්. නමුත් අර මානසිකත්වයට ආවම සෝතාපන්න කෙනා ඒ මානසිකත්වයේ ඉන්නේ. එතන ඉහත ඉන්න උත්මය මේ මානසිකත්වෙමයි යන්නේ. ඒක පූර්ණේ වීමක් වෙනවා අරිහත් ඵලයේදී. මේ සෝතාපන්න වෙච්ච කෙනෙකුට ඒ ගාථාව කිව්වේ තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඔබ දන්නවද ඒක නේද? කවුද? ඈ? සත් අවුරුදු දීදී සෝතාපන්න වෙච්ච කෙලි හොඳුනේ. ලොකු වෙලා මාස දෙකක පැනලා ගියේ කුක්කුට නිත්ත වැද්දගේ බිරිඳට. බිරිඳ වරමුණු කරගෙන තමයි තථාගතයන් වහන්සේ ඒ ගාථාව දේශනා කළේ. අත්ලෙහි වනයක් නැත්තම් විසල්ලන්න පුළුවන් වගේ නාබ්බනම් විස මං වේති. මතක නැතුන කොඹුරුවද නාබ්බනම් විස මං වේති නත්ති පාපං අකාරිය නෑ නැති පාප අහුබ්බතනේ. එතකොට දැන් උන්වහන්සේ ලෑස්තිලා ඉන්නේ. දැන් මම දිගටම හොමයි පාණ කරමු. අපේ හාමුදුරුවෝ වහන්සේ හැමදෙස්සම ලෑස්තිලා ඉන්නෝනේ. මොන ගාථා භාගයක් කියලා වැරද්දට ඒක ටික අහනවා. එතකොට මේක තේරෙන මේ අත්ලෙහි වණයක් නැති කෙනෙකුට විසල්ලන්න පුළුවන් වගේ හිතේ තව කෙනෙකුට හිංහිංසාවක් කරන්න මානසිකත්වයක් නැති කෙනෙකුට කරන දේ තුලින් නැගෙන්න පාපයක් නැහැ. ඒකයි ඔබ මේ පුළුවන් තරම් පින්විතනේ ඒ තැනට හික්මවන්න හදන්නේ. සියලු ප්‍රාණභූතයන් කෙරේ හිතානුකම්පියව කටයුතු කරමි කියන මානසිකත්වයෙන් නම් ඉන්නේ. ඔබ කොස්සක් අරගෙන මිදුර අතුකාය නතුකාගෙන යනකොට පින්විත. ඔය මැරෙන එක සතෙක්ගෙන්ම. කකුලක් අදපයක් කැඩෙන එක සතෙක්ගෙන්ම. ඒ කිසිම සිද්ධියකින් ඔබට පාපයක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඔබගේ හිත තුළ දුවන්නේ සියලු ප්‍රාණභූතයෙන්ද හිතානුකම්පිය කටයුතු කරමි කියන එක. දැන් බල්ලෙක් යනවා. ඒකව එතනින් පන්න ගන්න ඕන නිසා. ගල් කැටයක් හරි විසි ගන්නවා. නමුත් හිතේ තියෙන්නේ මොකද්ද? සියලු ප්‍රාණභූතයෙන්ද හිතානුකම්පිය කටයුතු කරමි කියන එක. ඒ කියන්නේ මේ මාත්‍රයක් වදින්න නම් එපා මේ. ඒකට තේරෙන්නේ ওই විදිහ නිසා. මේ සද්ද එනකොට තමයි පැනලා දුවන්නේ බය වෙලා. තේරෙන්නේ ඒ විදිහ නිසා ඒක කරනවා අපි. ඒකයි ක්‍රමය. ඒක නිසා පුළුවන් තරම් ඔය මානසිකත්වයට ඇවිදෙන්නේ. ඒ මානසිකත්වයට ආවට පස්සේ ඔබගේ අතින් පව් වෙන්නේ නැහැ ආයි. මොන දේ කරන්න ගියත් ඒකට පවක් සිද්ධ වෙන්නේ නැහැ ඔබට. දැන් බලන්න අර කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ පින්තුනේ හැමදාම අවියාදු ටික අතර දුන්නා. කෑම එකක් එහෙම හදලා අවියාදු ටික අතර දීලා. මේ වැද්දාට දඬයම් කරන්න යන්නේ නේ අවියාදු ඔක්කොම ඕනේ. නැවත එතුමිය ගේ හිතේ තියෙන මොකද්ද? සියලු ප්‍රාණභූතයන් කෙරේ හිතානුකම්පිය කටයුතු කරමි කියන එක. ඒක හිතේ තියෙන්නේ. නැවත බිරිඳකගෙන් ස්වාමි පුරුෂයාට වෙන්න ඕනේ යුතුකම් ටිකක් තියෙනවා. අන්නේ ටික අකුරටම ඉස්සකලා. ඒතර එතුමියට හිතන්න දෙයක් නැහැ. අය මේ ටික අරගෙන ගිහිල්ලා මේ සත්තු මරනවද, සත්තු ඇති කරනවද? ඒක මොකද හිතන්න දෙයක් නැහැ. එතුමියගේ තියෙන්නේ මොකද්ද? සියලු ප්‍රාණභූතයන් කෙරේ හිතානුකම්පිය කටයුතු කරමි. තමන්ගේ ස්වාමියාට තමන්ගෙන් වෙන්නේ මොන හරි යුතුකමක් වකීමක් තියෙනවා නම් ඒක අකුරට ඉස්සකලා. ඒකයි අර අත්ලෙහි වණයක් නැති කෙනෙකුට විසල්ලන්න පුළුවන් වගේ. හිතේ ඒ පිරිසිදුකම තියෙන කෙනෙක්ද කවදක්වත් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඉතින් ওই විදිහට දෙංගදනේ ඔන්නෝයි මානසිකත්වයේ ඉන්නවනම් ගොඩාක් රැගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔබේ මානසිකත්වයේ පුළුවන් තරම් හුරු කරන්න. ඉතින් ඔබට පුළුවන් තරම් හුරු කරන්න කියලා කියන්නේ දෙංගදනේ අපි පුළුවන් තරම් හුරු කරන ගමන. ඉතින් ඒ මානසිකත්වයේ ඔබ ඉන්නකොට වෙනසනේ ඔබ ලියන්න කියන්නේ දේවල් ඔක්කොම හරි ක්‍රමානුකූලව කරනවා. මම ඔබ මොන හරි හැම වරදක් කළා තිබුණොත් එහෙම ලොකු වරදක් විදිහට මම ඒක ඔබට පෙන්නලා දෙනවා. ඔබ ලියන එකක් ඇතුලේ කාවරි පහත් කළා තිබ්බොත් එහෙම ඔබට කාවවත් පහත් කරන්න බෑ. මොකද හේතුව ඔය එහා පැත්තේ ඉඳගෙන ඉන්නේ ඔබ සෝතාපන්න ඵලයට පත් කරන කෙනා වෙන්න පුළුවන් දවසකදී. එන ඔබගේ මේ පරම ශ්‍රේෂ්ඨ ගුරුවරයාමනේ පින්වසනේ ඔය පල්ලයට දාන්න හදන්නේ. එහෙම කරන්න එපා. හැමෝටම ගරු කරන්න. හැමෝටම ගරු නම්බු දීලා කතා කරන්න. අවංකව ගරු කරන්න තේ. හාමුදුරු කියනවනේ ඉතින් ඒක ඉඳලා ඉතින් මුන්ට ඔළුව නමාගෙන නිමු අපි. අහුවෙන්කෝ උන් පාටියකද එහෙම. පාටිය කියන්නේ අපේ නිජ බිමනේ. මේක ඉතින් හාමුදුරුන්ගේ එක. එනම් පාටියකද නෙමෙයි අහුවෙන්ක අවීතියද මම බලා ගන්න ඔබගෙන. අනේ මේ කියන්නේ හොඳට හිතේ පිහිටව ගන්න හිමිදද? අවංකව මේ தත්ත්වෙට පත් වෙලා ඉන්න. අවංකව. ඉතින් පෙරලා ඔබට මම ඒ ගතියෙන් නම් පහර වදිනවා මේ ඒකාන්තයෙන්. කායික අදා දෙකක් නැහැ. ඉතින් දැන් ඔබ එහෙම කරන්නේ. දැන් ඉස්සර නම් ටිකක් සැර පරිසර විදිහට මේවා එනවා. කාගේ හරි වැරද්දක් පෙන්වලා දෙද්දි මොනවා හරි වෙද්දි එහෙම ටිකක් සැර පරිසර විදිහට එනවා. ඒ આવොත් මම කරන්නේ මේ කොහොමද මම ගණන් ගන්න නැහැ සත පහකටම ඇයි බලු වාසයක් නැහැ ඒක නිසා දැන් ඔබ එහෙම නැහැ හරිම ශ්‍රේෂ්ඨයි හරිම හොඳයි දැන් ඉතින් දොළොස් පිරිකර පූජාව නිසා අපි බොහෝ පින්වැස් කරගත්තා යම් කෘතගුණයක් කරන්නට පුළුවන් වුණා කියලා හිතට නිදහසකුත් ලැබුණා ඔබ වහන්සේලා අනගාරික ඇත්තෝ අප වෙනුවෙන් අනුකම්පා කරලා කරු මෙහි අති විශිෂ්ටයි දහම් මහ බලද පිළිසෙකුත් මේ ගොඩේ සිටියේ නිසා ඔබ වහන්සේලා බොහෝ අපහසුතාවකට පත් වෙන්නේ නැති. ඒ වෙනුවෙන් කමා කරන සේක්වා. තවද ආරාමයේ හිතයිසී නිසා කියමි. ඥාති පිදවින්න ඉවත් කිරීමේදී එහි අඩංගු හට්ටි මුට්ටි වීදුරු කෝප පිංගම් බේසම් ආදිය ඉවත් කිරීමේදී යම් අපහසුතාවයකට පත් වුණා. පාරේ තැබීම නොකළ යුත්තක්සේ හැඟේ. ඉදිරියේදී යම් විකල්පයක් ගැන අදහස් විමසා බැලුවොත් වටී. මේ ප්‍රසිද්ධ නොකරන්නේ නම් මැනවි. නිවනම වෙත්වා. ඒ ගැන අපි යම් ප්‍රකාශයක් කළා එදා දොළොස්තරි කර දෙන වෙලාවෙම. මහා පාරවල් ලයිනේ ඒවා තියන්න එපා. තව කෙනෙක් ගියක් ඉස්සරහා ගිහලා තියන්න එපා. ඒක සුදුසු පරිදි ඉවත් කරන්න කියලා. මම තවදුරටත් ඒක කිව්වොත් එහෙම සිංහතුනේ. ඔබට කරන්න තියෙන්නේ මම ඔබට කියවනේ ඔබේ අවශ්‍යතාවය තියෙන ඔබගේ ඥාතියින්ද දීලා ඉවරයි. ඥාති කවුරුත් ඔබ දෙන්නේ නැති අසරණ වෙච්ච තව පිරිසක් ඉන්නවා. ආන්ගේයට අනුකම්පාවෙන් ඒක තුම්මං හන්දියේ තිබ්බම ඒගොල්ලොත් ඒක බුදු භෝජන භුක්ති විඳිනවා. ඒගොල්ල තුම්මං හන්දිය වල තමයි ඉතින් සැරිසරන්නේ. වැඩි හරියක්. මේ විතරක් කිව්වා. ඉතින් ඕකෙද තින් මෙතන තුම්මං හන්දිය වල තියලා හිතන්නේ ඔවගේවත් අපේ එකම ගමකින් තිබ්බයි කියලා. එකම ගමේ දොළොස් දිරිගල 500ක් විතර තියෙනවා. දැන් මොකද වෙන්නේ? තථාගතයන් වහන්සේ දෙවිදෙනි ස්වාමින් වහන්සේලා විනය නීතියකුත් පැනෙවුවනේ. විනය නීතියක් කියන්නේ සේකියාවක් පැනෙවුවනේ සියලුම ස්වාමින් වහන්සේලා සේකියා පනවලදී සාමණේරයන් වහන්සේලාටයි වික්ෂුන් වහන්සේලාටයි දෙකොල්ලන්ටම පනවලා තියෙන විනය නීතියක් වෙනතේ. ඉඳුල් හොදලා දාන වතුර හෝ ඉඳුල් ගමේ දාලා එන්න එපා කියලා. හිතල බලන්න මහරහතන් වහන්සේලව කවුරුහරි 500 නම 1000 නම පින්ඩපාති වඩනවා. පින්ඩපාතිත් කරගෙන ගමේ ඔය කොහේ කොහේ තැංගොල්ට වෙලා උන්වහන්සේලා පින්ඩපාති වඳනලා. භාගයක් ඉතුරුයි දැන්. කාලක් ඉතුරුයි. කඩවල දෙක තුනක් ඉතුරුයි. ඒ ටික ඔක්කොම එතන දාලා. අතත් හොදලා එතන වතුර ටික දාලා ගියොත් එහෙම වෙනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ යන දැන ඉඳුල් ගඳ ගන්නවද නැද්ද? ඒව සම්බන්ධ ප්‍රශ්නයක් තන්නේ කියලා වෙන්නේ සදාගතයන් වහන්සේ විනය නීති පැනවේ. ඒක කරන්න එපා කියලා. එහෙනම් දැන් අපිත් ඕක කරන එක හරි නැහැ නේ. ඒක නිසා තමයි ඔබට කිව්වේ සුසු තැනක් බල්ලා දාන්න. දාන්නම දැන නැත්තම් දෙදින්නකට දාන්න. එතරයි. දීරස්ස විගත මෝහස්ස නම් බයනතු බින්නකට දාන්න. එතරයි. මම ඔබට දීලා තියෙන ආයුධයෙන් ආයුධයක් දීලා තියෙන්නේ. ඔය ආයුධය තියෙන කෙනෙක් ඔය ආයුධෙත් පණ දීලා තියෙන කෙනෙක්. නිකම් මේ ආයුධයක් අතේ ගහගෙන වැඩ නැහැ නේ. මේ ආයුධෙට පණ දිනවනේ. ඔය පණ තියෙන ආයුධයක් තියාගෙන ඉන්න කෙනෙක් ඔය එකට බය වෙන්න එපා. මේ විදිහට යහපතක් කරන්නේ. මේ යහපතක් කරන්නේ අරක වැඩි දුර යහපතක් කරන්න මේ විදිහට. නමුත් වැඩි දුර යහපතක් කරන්න කියලා ලෝකයට වින හටන එක සුදුසු නැහැ. දැන් ගැලපෙන්නේ නැහැ. ඒක නිසා බලන්න සුදුසුදන කැලේකට හරි කමන්නේ දාන්න. එහෙම නැත්නම් බින්නකට දාන්න. නැත්නම් වලක් කපල වල දාන්න. මෙහෙමම හරි කරන්න. පුළුවන් තරම් වීදුරු එහෙම තියන්න එපා කියලා. හෙළබුදු විහිමු සංගරාය විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා නේද? වීදුරු එහෙම දේවල් තියන්න එපා කියලා. මොකද හේතුව ඒවා පෑගිලා කැඩෙන්න පුළුවන්. මිනිසුන් කකුල් අදපය කැපෙන්න පුළුවන්. එහෙම වීදුරු වගේ දේවල් පාවිච්චි කරන්න නැතුව ප්ලාස්ටික් වගේ දේවල් පාවිච්චි කරන්න කියන්නේ. එහෙම හේතුව තියෙනවා. මේ විදිහට බලලා කටයුතු කරන්න. එතකොට හරි. හොඳයි. එතකොට මේකදනේ එහෙනම් ඒ දොළොස් දිරිකර පූජාව සිද්ධ කරන වෙලාවේ ඔබ හොඳ ආහාරම දකින්නද? බොහෝ මිනිසා ඒකට අනුගත වෙලා ඒ පූජාව හරියට ආකාරව සිද්ධ කරගත්තා. ඒකෙන් ලැබෙන ගුණය මොකද්ද කියන එක තේමෙන්නේ ඔබට එකපාරටම තේරෙන්නේ නැහැ. නමුත් කල් යන තේමෙන්නේ ඔබට තේරෙන්න පටන් ගනි ඒකෙන් හොඳ ගුණ ලැබුණා කියලා. සමහර පිරිස් වලට එවෙල මේ ලැබිච්ච අවස්ථාවල් තියෙනවා තේමෙන්නේ. ඇඟපතේ තිබිච්ච අමාරු ගති ඔක්කොම අයින් වෙලා. ළඩ රෝග තිබිච්ච ගති ලක්ෂණ ටික ටික අයින් වෙනවා වගේ තමයි දැනෙච්ච අවස්ථාවල් එහෙම තිබිලා තියෙනවා. මිනිස්සු එල්ල එහෙම කියලා තියෙනවා. ඉතින් ඔබටත් එහෙම දේවල් වෙයි. තිබුණා නම් ඒ ප්‍රශ්න ටිකක් විසඳෙයි. ඒකයි ක්‍රමේ. එහෙම කියලා බිගඳුර ඔක්කොම ප්‍රශ්න විසඳනවද? එහෙම දිනවද ඒක? එහෙම එකක් නැහැ. එහෙම පූජාවක් තමයි මේ දැන් තියන්නේ අපි. සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන පූජාව තමයි දැන් තියෙන්නේ. ඒ පූජාව කරගත්තා නම් ওই ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. ඒ තමයි ධර්ම අවබෝධ කරගෙන පිරිනිවෙඩපත් වෙන එක. එදහන් කාලේ තමයි පින්වතුනි ওই දේවල් මොනවාරි කරගෙන ඒ යට යහපත සැලසන් වෙන්නේ. ඉතින් බිම්බිසාර රජුරෝ තනියෙන් 84000 නිදහස් කළා නම් පින්වතුනි. යොබදේශිය 51000 විතර මිනිස්සු එතනට ඇවිදින්න මේ නගපේ මහ පුණ්‍ය ශක්තියත් එක්ක. මොන තරම් නම් සතුටක් ලබන්නේ නැද්ද කියලා හිතලා බලන තමගේ ඥාතිත මිත්‍රාදී කිරිස. ඒකෙන් කියන්නේ මේ ඔබ මහා ශ්‍රේෂ්ඨ පිරිසක් බවට පත් වෙනවා මොකද හේතුව? උදව් කරන්නෝ දුර්ලභය. ඒ උපකාරයේ ප්‍රතිඋපකාර කරන්නෝ පරම දුර්ලභය. එහෙනම් ඔබට ඒ උදව් පදව කරපු මේ මිනිසුන්ගේ දීපත් කළා. ඒ ඇයට යහපතක් කරන්නේ කරපු දේ. ඔබ පුදුමාකාර විදිහට ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න වෙච්ච සිදුවීම. මේ ශ්‍රේෂ්ඨ සිදුවීම කරන ඔබ ඒකාන්තයෙන් පින්වතුනි මේ නිවනට යනවා. ඒක ආරක්ෂා කරගෙන අපි දිගින් දිගටම මේ ගමන යන්නයි ඔබට තියෙන්නේ. ඒකට හැමදෙනාම සූදානම් වෙන්නේ. හැමතිස්සෙම පාපය කියනකින් දුරු කරගන්න උත්සාහ කරන, පාපය කියනකින් අයින් වෙන්න උත්සාහ කරන හැමතිස්සෙම මාත්‍රයක්වත් පාපය කියන එකත් එක්ක ඉන්න එපා. මොකද නිවනට විස. පාපය කියලා කියන්නේ නිවනට විස. පින කියන්නේ නිවන උදෙසා ගොඩක් උපනිෂ්ඨේ වෙන එකක්. හැබැයි නිකම් පින නෙමෙයි. දහම් අවබෝධයත් එක්ක කරන පින. මොකද දහම් අවබෝධයත් එක්ක කරන පින තමයි පින්වතුනි ගොඩක් දුරට ත්‍රි හේතුක මට්ටමට යන්නේ. දහම් අවබෝධය තියෙනවා. දහම් අවබෝධයෙන් කටයුතු කරනකොට මොකද ත්‍රි හේතුක කියලා කියන්නේ පින්වතුනි? දිව ලෝකේ යන්න තියෙන එකද? බ්‍රහ්ම ලෝකේ යන්න තියෙන එකද? ත්‍රි හේතුක කියන්නේ මොකක්ද? ඔය ත්‍රි හේතුක කියන එක පින්වතුනි ලෝකෙට බලපාන එකක්ද? නැත්නම් නිවනට බලපාන එකක්ද? දැන් ද්වි හේතුක කෙනෙකුට දිව්‍ය ලෝකේ යන්න බැරිද? බැරිද? පුළුවන් බින්දද? ත්‍රි හේතුක කියලා කියන්නේ හුදෙක්ම බින්දද නිවන උදෙසා තියෙන එක. අ හේතුකයි ද්වි හේතුකයි කියන එක තමයි බින්දද ලෝකෙට අයිති දෙක. ත්‍රි හේතුක කියන එක හුදෙක්ම නිවන උදෙසා විතරයි තියෙන්නේ. ඒක නිවනට අදාළ එකක් ඒක. ඒක තිබ්බොත් නිවන පූර්ණේ කරගන්න පුළුවන් ඒ කෙනාට ඒවත් බැවේදී. නැතු ද්වි හේතුකයි කියලා හැම වෙලෙම වෙන මොකුත් වෙනසක් පේන්නේ නැහැ. ත්‍රි හේතුක කෙනාට නිවන පූර්ණේ කරගන්න පුළුවන්. ලෝක ජීවත් වෙන්න ත්‍රි හේතුක වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නිවනට යන්න තමයි ත්‍රි හේතුක වෙන්න ඕනේ. එහෙමනම් ඔබ ධහමත් එක කටයුතු කරගෙන යන කෙනෙක් විදිහට පින්විතනේ ඔබගේ ත්‍රි හේතුකත්වය නැත්නම් ඔබ කරන පින අර ත්‍රි හේතුකත්වයත් එක්ක ගැළපෙලා ඔබ නිවනට අරගෙන යනවා. ඒකයි කියන්නේ පුළුවන් තරම් බින් කරගන්න. හැබැයි නිවනයි ශ්‍රේෂ්ඨ පින්ද. නිවනම නාතයි නිවනම වෙත්වා කියන තැනේදී නිවනට යාම උදෙසා මට යම් පිනක් උපනිස්සේ වෙනවා නම් ආන්ගේ පින මම මේ හරහා කරගන්නවා කියන හැඟීමෙන් කටයුතු කරගන්න. හැබැයි පාපය කියන එක පින්වලින් ලෝකෙටත් විස නිවනටත් විස. ඒක නිසා කවදාකවත් පාපය කියන එකට නම් ඇඟිල්ලක්වත් තියන්න යන්න එපා. පුළුවන් තරම් ඒකෙන් අයින් වෙලා ඉන්න. ඒකෙන් අයින් වෙලා ඉන්න ක්‍රමයේ තමයි කිව්වේ පින්වලින් අර අත්ලෙහි වනයක් නැති කෙනෙක් විස ඇල්ලුවට එයාට විස වදින්නේ නැහැ වගේ. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන කෙනෙක්. යතින් මක් වෙන්නේ නැද්ද? එහෙම පාපයක් සිද්ධ වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි කියන එක. ඒක නිසා ඔබ පුළුවන් තරම් මානසිකත්වයේ හුරු කරන්න එතනට. මේ මානසිකත්වයේ හුරු කරනකොට ඔබගේ අතින් පව් වෙනේ ගොඩාක් අඩු වෙලා පින්විතනි ඔබට නිවන් මඟ හොඳට සුසරව වැඩෙන්න පටන් ගන්නවා. සුමටව වැඩෙන්න පටන් ගන්නවා. අමාරු ගති ගොඩාක් අඩු වෙනවා. ඔය අමනුස්ස බලපෑම ඔක්කොම අඩු වෙලා යනවා පින්විතනි. ඔය එකක්වත් හිතින්නේ නැහැ. හිතේ කුහකත්වයේ තියෙනකොට තමයි පින්විතනි අමනුස්ස බලපෑම ඔක්කොම එන්න පටන් ගන්න. ඒව ඔක්කොම අයින් කළා දැම්මට පස්සේ පින්විතනි ඔය කියන අමනුස්ස පිණසට ඔබගෙන් ආහාර ගන්න බෑ. කිසිම ආහාරයක් නැතුව කාටවත් යැපෙන්න බෑ පින්විතනි. එතකොට ඔය තැන් දාලා යන්න යනවා. දැඩි බන්ධනයකට අහු වෙලා කවුරු හරි හිටියොත් යා ගන්න බැරුව අන්න ඒක අය විතරයි ඉතුරු වෙන්නේ. අනිත් හැම කෙනාම බින්දුතුනි අයින් වෙනවා. මේකයි ඔබට කියන්නේ. ඔබට ආයුධ දීලා තියෙන්නේ ඕන තරම්. ආර්ය මෛත්‍රිය කියන ආයුධය දීලා තියෙන්නේ. මේ ආර්ය මෛත්‍රිය කියන එක බින්දුතුනි දවසකට පැය දෙක තුනක් වඩන්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවා නම්. ඒක නා තාම හරියට දහමට ඇවිත් අපු කෙනෙක් නෙමෙයි. පැය දෙක තුනක්වත් වඩන්න ඕනේ ආර්ය මෛත්‍රිය කියන එක. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන යානි කතාය කියලා. යානාවක් වගේ තියාගන්න කියන යන්නේ හැම වෙලාවෙම පාවිච්චියට ගන්න කියලා ඒක. ආර්ය මෛත්‍රිය කරන්න කියලා මේ ගහක් ඇදින්නගෙන කරන්න අවශ්‍යතාවයක් නෙමෙයිනේ කියන්නේ. හැම මොහොතකම වෙනදේ මේ මෙත්තාසහගත සිතුවිල්ල ලෝකෙට ඉදිරිපත් කරන්න. ඒ සිතුවිල්ල තුල ඉන්න. ඒකෙන් නැගෙන ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ. තථාගතයන් වහන්සේම දේශනා කරනවා පින්වතුනි මේ උල් පිහියක් මිනිස්සෙකුට අද්දකින් අල්ලන්න නවන්න පුළුවන්ද? නවුප එකක් ආයේ දිගාරින්න පුළුවන්ද? ඔන්න ඔය වගේ මහණෙනි. ආර්ය මෛත්‍රිය වඩන කෙනාගේ හිත අමනුස්සයෙකුට කවදාවත් නවන්න බෑ කියන්නේ ඔය ඕනේ අතකට. එන ඔබ ආර්ය මෛත්‍රිය වඩන කෙනෙක් නම් පින්වතුනි කිසිම අමනුස්සයෙකුට බෑ ඔබට ඇවිල්ලා ඉන්නේ ඉන්සා කරන්න. ආයුධ ඔක්කොම දීලා තියෙන්නේ. ඒ දීප ආයුධ වලින් ඔබ ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. හැබැයි ආර්ය මෛත්‍රිය වඩන්න ඕනේ තේ නේද? අවනුස කාබදතර දුරු කරගන්න එහෙම නෙමෙයි. ඒවා වැරදියට පාවිච්චි කළොත් එහෙම ඒ වෙන් තියෙන බල අඩු වෙනවා. ආර්ය මෛත්‍රිය වඩන්න ඕනේ නිවනට උපරිසය කරගන්න. නිවන කරගන්න. මොකද ආර්ය මෛත්‍රිය කියන එක ලෞකිකව වඩන්න බෑ. ලෞකික මානසිකත්වයක් තියෙන කෙනෙකුට ආර්ය මෛත්‍රිය වැඩෙන්නේ නෑ. ඒක ලෝකෝත්තර වැඩ පිළිවෙලා. දැන් මොකද මේ ඊළඟ සතියේ නෙමෙයි තව සති දෙකකින් විතර තියෙනවනේ කර්මස්ථාන සජ්ජායනාව. දැන් මේ කර්මස්ථාන සජ්ජායනාවෙන් එතන ආර්ය මෛත්‍රියේ විශේෂ තැනක් තියෙනවා. එතන ආර්ය මෛත්‍රිය වර්ණකොට තියෙනසනි ඔබ අවබෝධයට ගන්න ඕනේ මොකක්ද ආර්ය මෛත්‍රිය කියන්නේ කියලා. මම කියන්නේ මේ විදිහට ආර්ය මෛත්‍රිය අම්මටද තාත්තටද වැඩිපුර වඩන්න පුළුවන්. ආර්ය මෛත්‍රිය කියන එක අම්මටද තාත්තටද වැඩිපුර වඩන්න පුළුවන්. එහෙනම් අම්මා කෙරෙහිද තාත්තා කෙරෙහිද වැඩිපුර වඩන්න පුළුවන්? දරුවෝ කෙරෙහිද කාත් එකද? හතුරු කෙරෙහිද? ඈ? මෙදිනේ ආර්ය මෛත්‍රිය කියන එක පුළුවන් ද පුද්ගලයෙකුට වඩන්න? බෑ. ආර්ය මෛත්‍රිය කියන ස්වභාවයෙන් මෙදිනේ පුද්ගලයෙකුට වඩන්න බෑ. ආර්ය මෛත්‍රිය කියන ස්වභාවයෙන් පුද්ගලයෙක්ව නෙමෙයි අදහස් වෙන්නේ. ආර්ය මෛත්‍රිය කියන ස්වභාවයෙන් අදහස් වෙන්නේ පින්වදින රාග දේශ මොහ තියෙන ස්වභාවයක් ගැන. රාග දේශ මොහ තියෙන ස්වභාවයක් නිසායි මේ ලෝකෙට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. අන්නේ රාග දේශ මොහ දුරු කරාම මේ ලෝකෙට මහ සහනයක් උදා වෙනවා. අන්නේ ඒකයි පින්වදින ඔය පැතුම. ඒකයි සියලු ලෝක සියලු සත්වයෝ කියලා කියන්නේ. මමද සියලු ලෝක සියලු සත්වයෝ කියලා කියන්නේ ඕක නිසා. ඕකෙන් මම කෑල්ල හලනවා කවුරු කියනකොටද? අරිහතුන් වහන්සේලා කියනකොට. මමද කියලා කියන්න ඕනේ. ඇයි මම නිදහස් වෙලා ඉවරයි. දැන් මම නෑ. ඉතින් අනිත් අයට මම තියෙනවා. ඉතින් මම තියෙන කෙනෙක් මම තිබ්බට කමන්නේ නෑනේ. මම තියෙන කෙනෙක් ඉතින් මමද? සියලු ලෝක සියලු සත්වයෝද? සත්ව කියන්නේ කාටද? සත්ව කියන්නේ කාටද? මේක හරි සාරයි කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන හරි සාරයි කියලා අල්ලගත්ත පිරිසක් ඉන්නවා. ආන් ඒ පිරිසට සත්ව කියනවා. ඒ පිරිස නම් සත්ව කියන්නේ පින්සනේ. එහෙනම් ඒ පිරිසගේ ওই සත්ව කියන ස්වභාවය රැඳිලා තියෙන්නේ මොකක් හින්දාද? මොකක් හින්දාද? රාග දේශ මොහ නිසා. එහෙනම් ඒ අයගේ සත්ව ස්වභාවය රැඳිලා තියෙන්නේ රාග දේශ මොහ නිසා. මම කියන එක රැඳිලා තියෙන්නේ මොකක් හින්දාද? රාග දේශ මොහ නිසා. එහෙනම් මමද සියලු ලෝක සියලු සත්වයෝද? මක් වෙන්න ඕනේද? රාග දේශ මොහ ක්ෂය වීමෙන්, රාගක්ඛය වීමෙන්, දේශක්ඛය වීමෙන්, මෝහක්ඛය වීමෙන් නිබ්බාන පරම සුඛය කියලා කිව්වේ ඕකට. නිවන කියන්නේ ඒකටනේ. සුඛිතතර වේත්වා. මේ තියෙන සුවය නැති වෙලා තියෙන්නේ රාග දේශ මොහ නිසා. රාග දේශ මොහ ක්ෂය වෙච්ච ගමන් මේ කියන සුවය නැවත උදා වෙනවා. එහෙනම් එකම එක පැතුමයි පින්නද කියන්නේ. රාගක්ඛේ වේවා, ද්වේෂක්ඛේ වේවා, මෝහක්ඛේ වේවා. දැන් කාගේ රාගක්ඛේද වෙන්න තියෙන්නේ? දැන් හොඳට කල්පනාවෙන් බලන්න පින්වදිනේ දැන් මේක මේ පුද්ගලත්වයකට දාන්න බෑ දැන් පුද්ගලත්වයක් හැමදෙයක්ම ඔළුවට එන නිසා පින්වදිනේ මේ කියන එක තේරුම් ගන්නත් අමාරු වෙනවා මොකද පුද්ගලත්වයක් නැතුව කතා කරන හුරු නැති නිසා හරි අමාරු වෙන පුද්ගලත්වයක් නැතුව කතා කරන්න ඒ කියන්නේ සම්මුතිය පනවන්න නැතුව කතා කරන්න අමාරු වෙන්නේ ටිකක් ගැඹුරු කාරණාවක් කියන්නේ ටිකක් බලන්න කල්පනාවෙන් ඉඳලා මේ ග්‍රහණයට ගන්න නිදාගෙන ඉන්න ඔක්කොම ඇහැරෙන්න කිස්සල බලන්න දැන් අපි අර ඉස්සරහට දැන් ඉතින් මේවා දිනු කරනවානේ ඉතින් මේ සිංවත් පිරිස ඇවිදෙල්ල ඉතින් දැන් මේ පැත්ත සීලෙම ගහලා ඉවරයි. එහා පැත්ත සීලෙවත් ළඟදී පටන් ගනි. ඊට පස්සේ මම හිතන්නේ මේ මහත්යාගේ අදහසක් තියෙනවා මේක ඒසි කරලා දාන්න. එතකොට ආයි නින්ද යන ගතිය ගොඩක් අඩු වෙයිද කියලා බලාගමු. මොකද දැන් අපිට හිතලා තියෙන නිින්ද යන්නේ ගොඩක් රස්නේ නිසා මේ වාතයේ වාතාශ්‍රයේ අඩුකම නිසා එහෙම කියලා තමයි අපි දැන් හිතාගෙන ඉන්නේ. ඒතකොට මම වැඩිපුර බණ අහන්නත් කැමති වෙයි. ගොඩාක් මහන්සිලා සතිය තිස්සේ වැඩ කරපුවා ඒ බණ අහන්න. මේ ගෙදර රස්නේ හරි අමාරු යම් බණ අහන්න. ඒ දෙන්නේ දෙන්නේ මෙතනට එන නිදා ගන්න එක්කෙනෙක්. එක්කෙනෙක් කියන්නද එකෙක් කියන්නද? එක්කෙනෙක් වූ ගරු නම්බු වැඩි නේද? ඈ? එකෙක් තමයි කියන්න තියෙන්නේ. නිදා ගන්න කෙනෙක් කියන්නේ ඉතින් බින්දනේ මහන්තිලා වැඩ කළා ඉතින් එනවා පොඩ සැට වෙන්න මෙතනට. ඉතින් අපි කොහොමයි උත්සාහ ගන්නවා අපි මෙතන පුටු වර්ගයක් හොයාගන්න. නිින්ද යනකොට ভাইබ්‍රේට් වෙන්න වගේ මොකද වාහන වල මේවා තියෙනවා දැන්. ඒ ගොඩක් දියුණු වාහන වල මම හිතන්නේ තියෙනවා මේ ඔළුව එක පාට කඩා වැටෙනොත් හරි නැත්නම් අනවශ්‍ය විදිහට ස්ටීරින් වීල් එක හිත මෙට සැලුනොත් හරි නේද? ආ S දෙකටත් සෙන්සර් හයි කරලා තියෙනවලු. වැඩි වෙලාවක් ඇහැපිය විලා තිබ්බොත් එහෙම වාහනේ නතර වෙන්න. දෙහෙම ඒවා තියෙනවා. නැත්නම් පුටුව දෙදරන්න. ඉතින් අපි පොඩි ත්‍රිශූලයක් වගේ යටින් හයි කරලා ඔළුව කඩාගෙන වැඩිච්ච ගම ඒ වගේ මොකක් හරි ඉතින් හදමු දැන් මේව දිනු කරගෙන යනකොට එහෙම එමත් එයි එහෙම ඕනේ දෙයි නැත්තම් සත්‍යයට නිවන කරගන්න හම්බෙන්නේ නැහැ හරි දැන් ඔක්කොම හැරිලා දින්නේ වතුර බෝතලයක් එහෙම ළඟ තියාගෙන ඉන්නව නේද හැමෝම නිදිමත වෙනකොට වතුර ටිකක් එහෙම බීලා සෙමෙන්නේ කොහොම හරි ඉන්න පුළුවන් ඉන්න ඕනනම් ඊළඟ දවසේ වතුර බේසමක් අරන් එන්න ඇදලා හකුල් දාගෙන ඉන්න නින්ද යනවා නේද? ඒ වගේ වීරය කරනවට අපි මොකක් කියන්නේ නැහැ මේකට. වීරය කරන්න. වීරියයි ඕනේ. මේ ආර්ය මෛත්‍රී ක්‍රමවේදයේ තියෙන හොඳට ඔබ ඔළුවට ගන්න උත්සාහ කරන්න. මේ අපි කතා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ත. ඔය කියන හැම එකම පටිච්චසමුප්පාද ක්‍රමවේද. ඔය හැම එකක්ම බින්දනේ මේක ඇතුලේ තියෙන්නේ. එක කියන්නේ මේක ආර්යයන්ට විතරයි මේක අන්‍ය ශාසනයක කියා කරන්න පුළුවන් එකක් නෙමෙයි ආර්ය පිරිසට විතරයි මේක වැටහෙන්නේ අන්‍ය ශාසනවල තියෙන ක්‍රමයේ තමයි සිංහතර මම සූපත් වේවා අම්මා සූපත් වේවා තාත්තා සූපත් වේවා ඔහොම ඔහොම කියලා කියන ක්‍රම වේද මොකද ඒ ආයතන පින්වදනේ මේ පුද්ගලත්වයක ප්‍රශ්නයක් තියෙන්නේ අපේ තාත්තා බීලා එනවා අනේ සූපත් වේවා බොන එක නතර වේවා අන්න එහෙම හැඟීමක් ඒගොල්ලන්ට තියෙන. ඉතින් වරදක් නෑ පින්වතුනි ඉතින්. ඒ අයට තේරෙන පරිදි ඒ අය මෙත වඩන කොච්චර හොඳයිද? ඒකින්ද ඒව පල්ලෙහාට දාන්න එහෙම එපා. ඒ අයට තේරෙන පරිදි ඒ අය කරන්න පුළුවන් උපරිමයෙන් මෙත වඩනවා. ඉතින් එහෙම කරන්න දෙන්න. දවසක ඒගොල්ලෝ තේරුම් ගත්තට පස්සේ පින්වතුනි මේකත් පොඩ්ඩක් කියලා දෙන්න. මෙහෙමත් කරන්න බලන්න කියලා. කොහොම කළත් පින්වතුනි ගොඩ පිරිසක් ඔය අද මේ ආර්ය මෛත්‍රිය වඩනවා කියලා වැදුවත් වඩන්නේ මොකද්ද? මේ ලෞකික එකම තමයි. පද වෙනස් ඔය ආර්ය මෛත්‍රී කියන එකට පණ එන්නේ එතනයි. ආර්ය සත්‍යයට පත් වුණාට පස්සේ. එතකන් ඔය ඔක්කොම වචන විතරයි. මේකයි පුළුවන් තරම් උත්සාහ කරන්න මේ විතර මේ ආර්ය සත්‍යයට ඔබ වැදලා ගන්න. ආර්ය සත්‍යය තේරුම් ගන්න. මේ බෝඩ් වල ලියදිය කරන ටිකක් තියෙන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. අවවාද වශයෙන් දෙන ඒවා නිරන්තරයෙන් අනුගමනය කරන්න. මේක තේරුම් ගන්න අරක අනුගමනය කරන්න. ඒකයි කරන්න තියෙන්නේ. අවවාද කියන්නේ අනුගමනය කරන්න ඕන එක. දහම කියන්නේ තේරුම් ගන්න ඕන එක. හොඳට තේරුම් ගන්න. දහම් අවවාදෙත් නේ අනිත් ඒවා. දහම් අවවාද කියන්නේ කළ යුතු දේවල්. අර තේරුම් ගත්ත දහම ප්‍රැක්ටිස් කරන්න කරන්න ඕන දේවල්. මේක නැවත නැවත තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. මට කියන්න තියෙන්නේ රාග දේශ මොහ තියෙන්නේ කාටද? හොඳ කල්පනාවෙන් බලලා කියන්න. රාග දේශ මොහ තියෙන්නේ කාටද? එහෙනම් එහෙම එකක් කියන්න බෑ. රාග දේශ මොහ තියෙනකොට කියනවා සත්ව කියලා. රාග දේශ මොහ තියෙනකොට කියනවා සත්ව කියලා. රාග දේශ මොහ නැත්තම් එහෙම නැත්තම් රාග දේශ මොහ ආවේ කාටද කියලා කියන්න බෑ. මොකද රාග දේශ මොහ ආහම තමයි පිටුතුනේ කාටද කියන වචනේ එන්නේ. එතකන් කාටද කියන වචනයක් එන්නේ නැහැ. රාගදේශ මොහ තියෙනකොට තමයි ඔය කාටද කියන වචනේ අහන්න පුළුවන්. එන රාගදේශ මොහ එන්න කලින් මොකද තිබ්බ කියලා අහන්න බෑ. මොකද රාගදේශ මොහ තියෙනකොට තමයි බින්දුනේ ඔක්කොම පටන් ගත්තේ. රාගදේශ මොහ ඇති වෙනකොට. එහෙනම් සත්ව කියලා කියන්නේ ඔය රාගදේශ මොහ තියෙන ස්වභාවයට. ඒ රාග දේශ මොහේ තියෙන ප්‍රධාන විදිහ තමයි පින්විතනේ. ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන ඔය තුනෙන් එකකින් පින්විතනේ හැමතිස්සෙම මක් වෙනවද? අර මම කියන එකක් විඋත්පන්න වෙන්න පටන් ගන්නවා. මම කියලයි තියෙන එකක් හැංගෙන්න පටන් ගන්නවා. මම ඉන්නවා කියලා තේරෙන්න ගන්නවා. මම ඉන්නවා කියලා තේරෙනවා කියලා කියන්නේ පින්විතනේ. දැන් එයාට සත්‍යයක් ඉන්නවා. මම ඉන්නකොට මට හිතෙනවා මේ මහත්යත් ඉන්නවා කියලා. මේ ලෝකයක් ඉන්නවා කියලා. මේ ඔක්කොම ඉන්නවා දැන් කියලා. මායි ලෝකෙයි. මමයි අන්නේ පිරිසයි. ඔය විදිහට හැංගෙන්න පටන් ගන්නවා. දැන් මේ දෙගොල්ලන්ටම පින්විතනි මම ඉන්නවා කියලා තේරෙන්නේ ඇයි? මොකක් හින්දාද? රාග දේශ මොහේ හින්දා. හොඳට මතක තියාගන්න මම ඉන්නව නෙමෙයිනේ. මම ඉන්නවා කියලා හැංගෙනවා. දැන් ඔබට සද්දයක් ඇහෙනවා. නයිටරත් ලේසි එකක් ගමුකෝ. දැන් ඔබේ පුටුවේ ඉඳගෙන ඉන්නවා කියන ඔබට ස්පර්ශයක් එනවනේ. ඔන්න ඔය ස්පර්ශය එනකොට පින්වදිනේ ඔබට හිතෙන්නේ මොකද්ද? මට දැනෙනවා. ඔය බලන්නකෝ දැනෙන එකෙන් දැඩි ලෙස ඔබට දන්නනවා මම ඉන්නවා කියලා. වේදනා කියන ස්වභාවයෙන්. ඒකයි තථාගතයන් වහන්සේ වේදනානුපස්සනාව කියලා එකක් වෙනම දේශනා කරලා තියෙන්නේ. වේදනාව හරියට තේරුම් ගන්න බැරි වුණොත් දැන් වේදනාව කියලා කිව්වේ රිදෙන එකට නෙමෙයි කියලා දන්නවනේ හැමෝම. මම ස්පර්ශයට දාලා කිව්වේ ඒක හොඳට දැනෙන නිසා. දැන් ඔබට මාව පේන බව දැනෙනවද නැද්ද? දැනෙනවා. එහෙනම් මේ පේන බව දැනෙනකොට පින්වතුනි එතනින් ලොකු දවුවක් කරනවා. සත්පුද්ගල දෘෂ්ටියට. සත්වයාට ලොකු දවුවක් කරනවා. සත්වත්වයේ රැගෙන ඉන්න. ඇයි පේනකොට පින්වතුනි පේන බව දැනෙනවනේ. ඒ පේන බව දැනෙච්ච ගමන් හිතෙනව මොකක් කියලාද? මං ඉන්නවා කියලා. මේ මට දැනෙනවා කියලා. හිතෙනවනේ ඔබට දේවල්. නෑ ගස් වලට හිතෙන්නේ නෑනේ. නවත් ඔබට හිතෙනවනේ. ඒ හිතනකොට හිතෙනව මොකක් කියලාද? මට හිතෙනවා කියලා. කයක් තියෙනවනේ චලනයේ වෙන. මොනියම් ආකාරයෙන් හරි. ඒක දැක්කාම හිතෙනවා මේ මම කියලා. දැන් අපි හැමෝම හුරුදු වෙලා ඉන්නේ මූණෙන් අඳුරගන්න නේද මිනිස්සුන්? දැන් ඔබ හිතන බලන්න මේ දවස්වල දවසක් එනවා මොකක් හරි. දැන් මේ මෙහෙම හිතන්නකො ඔය finger print machine තියෙන. දැන් AI ඔබ අඳුරගන්නේ කොහොමද? මූණෙන් දඳුනගන්නේ නෑ. මොකෙන් දඳුනගන්නේ? මේ මේ ඇඟිල්ල තියෙන ඒ ඒ ඒ රේඛා සතහන් වෙලා තියෙන සලකුණු වලින්. එතන එයක් කියනදි ලස්සනයි කියලා නේද? දැන් මේ මැෂින් එකත් මිනිස්සෙක් කියලා හිතන්නකනේ. රාගදේශ මොහ තියෙන එකක් කියලා හිතන්නකනේ. එහෙනම් එයාට ලස්සන ඒවා තියෙනවනේ. දැන් එයා අඳුරගන්නේ මොකෙන්ද? දැන් ඉල්ල එක්කෙනෙක් ඇඟිල්ල තියෙනවා. ඒ ඇඟිල්ල තිබ්බට පස්සේ එයා අඳුරගන්නවා මේ නිමල්නේ. දැන් යාට මූණ පේනවද නිමාගේ? නෑ. අනිත් මොකුත් අවයව මොකුත් පේනවද? මොකුත් නෑ. ඇඟේ මොකුත් පේන්නේ. එයාට පේන්නේ එක දෙයයි. දැන් ඒක එයා අරගෙන ඉවරලා ෂා. ඉතින් නිමල් තමයි ලස්සන. නිමල් තමයි ලස්සන. කමල්ට වඩා නිමල් ගොඩක් ලස්සනයි. දැන් මොකද එයා කම්පයා කරන්නේ? ඇඟිලි සලකුණු දෙක. ඇඟිලි සලකුණු දෙක එයා කම්පයා කරන්නේ. ඔබ කම්පයා කරන්නේ මොකක්ද? මූණු දෙක. එකෙනේ ඔබගේ ස්කෑනර් එකේ ගිහලා මිනිස්සෙක් අල්ලන්නේ දැන් ඔය ඔබගේ තියෙන ලැප්ටොප් එකේ තියෙනව නේද පින්දුනේ මූණ තමයි ෆේස් එක තමයි ෆේස් එක රෙකග්නිෂන් එක තමයි පාස්වර්ඩ් එක නේ එහෙනම් දැකලා ඇතිනේ මිනිස්සු තමන්ගේ ඒවා ඇති සමහර වෙලට එහෙනම් මොකද කරන්නේ ඒ ඉස්සරහට නැද ෆෝන් එක දාලා මූණ පෙන්වුව ගමන් මොකද වෙන්නේ යා හික්කේත් ඔගේ හැටි කියලා ඔන් කරනවා ඇති එතන මූණේකට ආපු ගමන් පින්විතනේ එයා මොකද කරන්නේ ඒක අන්ලොක් කරනවා දැන් ඔබගේ ඇස් දෙකත් මොන වගේද ඔන්න ඔයගේ ඇස් දෙකට තව කෙනෙක්ගේ මූණක් ගෙන ආපු ගමන් මොකද වෙන්නේ සංගල අඳුර ගන්නවා ඒක දැන් ගෙදර කවුරු හරි ඉන්න අපිට නාන්න නැති කෙනෙක් ඉන්නවා පවුලේ කවුරු හරි ඉන්නවා කෙනෙක් නාන්නේ නැති. එතන ඔබගේ ඇස් දෙකේ මොනවා හරි වෙලා ඇස් දෙකේ බේත් දාලා තියෙන ඇස් දෙක බැඳලා තියෙන්නේ. ස්පිරිතාලේ ඔබ ඉන්නවා. ඉන්නකොට අම්මාවා කියලාත් දන්නවා. තාත්තාවා කියලාත් දන්නවා. එතන අර කියන පුද්ගලයාව කියලා දන්නවා. දැන් ඇස් දෙක ඕනේ නැහැ. ඇයි තව ස්කෑනරයක් තියෙනවා. ඒ ස්කෑනරේට දාලා බලනවා. දැන් ගොඩක් අන්දා එහෙම පින්විතනේ. ගෙදරට එන යන අය ඔක්කොම කියනවනේ. අහවලාව නේද? අහවලාව නේද? අන්දයි. කොහොමද යාස් කියන් කලේ? කණින්. එන ඔන්න ඔය විදිහට දෙන්නේ අර වේදනා එනකොට. ලොකු තණ්හාවක් දෙනවා ඔය මම කියන එකට. මම තමයි මේ ඔක්කොම විඳින්නේ කියලා. මට තමයි මේ ඔක්කොම තේරෙන්නේ කියලා. අන්න ඒක නිසා පින්විතනි දැන් වෙලා තියෙන දේ තමයි මම නැතුව කතා කරන්න බෑ. කතා කරද්දි හැංගීමටම මම පයින්නෝ එකපාර. රාග දේශ මොහ තියනකොට තමයි මම කියන්නේ. සත්‍යය කියන්නේ රාග දේශ මොහ ආවේ කාටද? දැන් ඔබට වැටහෙනවනේ එහෙම එකක් නෑ. රාගදේශ මොහ තියෙනකොට තමයි සත්ත්ව කියන්නේ. රාගදේශ මොහ ආවේ කාටද? එහෙම එකක් නෑ. දැන් හොඬ තියෙන එක්කෙනා තමයි අලියා. හොඬ ආවේ කාටද? හා කියන්න බෑ. කාටද ආවේ හොඬ? හොඬ තියෙන කෙනානේ අලියා. දැන් හොඬ ආවේ කාටද එතකොට? එහෙම කියන්න බෑ. මොකද හොඬ ආහම එයා අලියා. ඉතින් හොඬ නැතුව මොහොත් කතා කරන්න බෑ එයා ගැන. ඉන්නවද නැද්ද මොකුත් කතා කරන්න බෑ එතන. හොඬ ආහම තමයි අලියා. එහෙමනම් මේ ලෝක සත්වයාගේ මේ පහළවීම සිද්ධ වෙලා තියෙන්නේ ඔය කියන රාග ද්වේෂ මෝහ කියන තුන් කුලකේ නිසා. මේ ලෝක සත්වයා පින් කරන්නේ, පව් කරන්නේ, ආනින්ජ කර්ම කරන්නේ, කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම ඔය ඔක්කොම කරන්න සැකසিলা ඉදිල්ල තියෙන්නේ. ඔන්න ඔය ස්වභාවය නිසා. රාග, දේශ, මෝහ කියන ස්වභාවය ආපු නිසා. දැන් මේ වෙලාවේ අපි අරිහතුන් වහන්සේ කියන කුලකේ පොඩ්ඩක් අයින් කරලා තියමු. මොකද අරිහතුන් වහන්සේ කියන කුලකේ ගොඩාක් වෙනස් වෙනස් වෙන අනිත් දේට වඩා. රාග, දේශ, මෝහ නැති පැවැත්මක් එතන තියෙන්නේ. එද අපි ඒක පොඩ්ඩක් අයින් කරමු. අයින් කළා ලෝක සත්‍යය ගැන කතා කරලා බලමු. එතකොට එහෙනම් ඔබට වැටහෙන්න ඕනේ මේ රාග දේශ මොහ එනවත් එක්කම බින්දුනේ මේ සත්ව කියන කුලකේ පටන් ගන්නවා. ඒ අය ඊට පස්සේ මොකද වෙන්නේ? සත්ව කියන ස්වභාවය හිතේ තියෙන නිසා එහි පැවැත්මට යම් යම් කරුණු කාරණා කරනවා. හොඳට බලන්න, රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා මම හැදෙනවා. ඔය කියන තුනෙන් එකක් හැමතිස්සෙම මුල් වෙලා මම හැදෙනවා. මම හැදෙන සත්‍යයට මම ඉන්නවා කියන හැඟීම නිසා ඒ මම කියන එකේ පැවැත්ම උදෙසා කර්ම කරන්න පටන් ගන්නවා එයා. අන්නේ කර්ම කරන්න පටන් ගන්නකොට පින්විතනේ එයාට එනවා එකක් පුණ්‍යාභිසංකාර කියලා. දැන් එයා පින් කරනවා. ඇයි එයා පින් කරන්නේ? මම ඉන්නේ ඉන්නා. දැන් පින් කරන්න මිනිස්සු මහන්සි වෙනවද නැද්ද? මහන්සි වෙනවා. අනන්ත අප්‍රමාණව මහන්සි වෙනවා මිනිස්සු පින් කරන්නේ. ඉතින් මහන්සි වෙන එක හොඳද? මහන්සි වෙන එක හොඳද? නෑ. නමුත් මහන්සි වෙන්න වෙනවා. ඇයි? ඉන්නවනම් හොඳට ඉන්න ඕනේ. කර්මඵල අදහන මිනිස්සු පින්විතෙන ඉන්නවනම් හොඳට ඉන්න කියලා හිතාගෙන ඒගොල්ලෝ පින් කරනවා. දැන් නිකම්ම හිතලා බලන්න, දැන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අපි ගමුකෝ සක්‍රදේවේන්ද්‍රතුමා. දැන් ඉතින් සක්‍රදේවේන්ද්‍රතුමාට හිතෙන හිතෙන ඒවා පහළ වෙනවනේ නේ සක්‍රදේවේන්ද්‍රතුමානි. දැසි දසෝවනේ තරම් ඉන්නවා, මහා මාලිගා තියෙනවා, විජයෝත්පහය කියලා කියන්නේ. ඉතින් එතුමගේ මාලිගාව දේව සභා රැස් වෙනවා. ඉතින් රටේ ඒ දෙදෙව්ලෝ එහෙම අධිපති, මනුස්ස ලෝකෙටත් අධිපතිකම කරනවා. මේ සියලු දෙනාව ආරක්ෂා කරනවා ආදි වශයෙන් ඉතින් ඉන්නවා. පුදුම විදියට සැප සම්පත් ඇති. දැන් මොකක් කරන්න ඕනෙත් නැතුව ඇති. කන්න අතට එනවා. ඒක හරියට නිකම් මේ විදිහට ෆික්ස් ඩිපොසිට් වගේ නෙමෙයිද? දැන් ඔබගේ ෆික්ස් ඩිපොසිට් එකක් ඇතිනින් ගොහේදී. දැන් මේ ෆික්ස් ඩිපොසිට් එකෙන් මාසිකට සැරයක් ඔබගේ අතට කීයක් හරි පොලියක් එනවද දැන්? ඉතින් ඒක නිසා දැන් මහන්සි වෙන්නේ නැහැ. ඒ පොලියෙන් ජීවත් වෙනවා. දැන් මේ ෆික්ස් ඩිපොසිට් එක දාන්න සල්ලි කොහෙන්ද? ඒව කොහෙන්ද? ඒව මහන්සි වෙලා හම්බ කළා. ගොඩාක් මහන්සි වුණා. ඒ ටික හම්බ කරගන්න. එනම් සක්‍රදේවේන්ද්‍රතුමා සක්‍රත්වයට පත් වෙන්න මොන තරම් දුක් විඳලා කියලා ඔබ දන්නව නේද? සිංහතේ කවුද ඒ සක්‍රත්වයට පත් වුනේ? මග මානවකයා පින්විතනේ, ගමක් නගරයක් නිර්මාණය කරපු කෙනෙක්. ගම් නියංගම් ආදී දේවල්, නගර ආදී වශයෙන් දේවල් නිර්මාණය කරපු කෙනෙක් පින්විතනේ. තමන්ට ඉන්න තැනක් හදාගත්තාම මේක තව කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවාම අනේ මට දෙන්න පොල් තැන කියලා ඒක දීලා. තව තැනක් හදාගත්තට පස්සේ ඒකත් ඉල්ලුවාම ඒකත් දීලා. තවත් තැනක් හදාගත්තට පස්සේ ඒකත් ඉල්ලුවාම ඒකත් දීලා. ඔය විදිහට බලනකොට පේනවා මේ හැම මනුස්සයෙක්ම මේව ඕනේනේ. එහෙනම් අපි මේව කරමු කියලා තවත් කට්ටිය එකතු කරගෙන යාළුවෝ ටික ගම් හැදුවා, නගර හැදුවා. පැම්පකුණු ආදී වශයෙන් මේ හැම එකක්ම හදලා පින්විතනි මිනිසුන්ගේ සුඛ විහරණයට කටයුතු කළා. දැන් බලන්නේ කොහේ කැමති ඉතලා බලන්නේ පින්විතනි පොකුණක් කපන්න අමාරුද ලේසිද? දැන් මේ කාලේ නම් බැකෝ එකක් තියනවා, දැම්ම පය දෙකයි පොකුණ කපලා ඉවරයි. ඒ කාලේ සමහරද බැකෝ තියෙන්නේ නැතුව ඇතිනේ. බැකෝ තිබ්බ කියලා කතාවේ නැහැනේ. දැන් අපි හිතමු බැකෝ තිබ්බේ නැහැ කියලා. එහෙනම් එහෙමනම් ඔය ඔක්කොම අතින්නේ කපන්නේ නැතුව පින්විතනි. කොච්චර මහන්සි වෙනද බලන්න. පින්න දැන් ඒ පුණ්‍ය ඵලයේ නේද භුක්ති විඳින්න සක්‍රදේවේන්ද්‍ර? එහෙනම් දෙන්නේ පිනක් කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ. දැන් පිනක් කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද ඔබට? ඉන්න බෑ පිනක්. ඒකයි කියන්නේ ඔබට පිනක් කරන්නේ නැතුව ඉන්න බෑ. පිනක් කරන්න වෙනවා. ඇයි? ඉන්න ඕනේනේ. ඒක හරියට පින්වදිනේ ගමනක් යන්න ඕන නම් සල්ලි අතේ තියෙන්න ඕනේ වගේ වැඩක්. මේ සල්ලි තියෙන්න ඕනේ. ඇයි? යන්න ඕනේනේ. යන්න ඕනේ කම නිසා ඔබ කියන්නේ හැමදෙස්සම සල්ලි තියෙන්න ඕනේ. ඉතින් යන යන වාරයක් ගන්න සල්ලි ටිකමක් එනවද? වේදන් එනවා. සල්ලි වේදන් වෙන මක් කරන්න ඕනේ? තව හම්බු කරන්න ඕනේ. දැන් ඔබට තිනක් කරන්න නැතුව ඉන්න බෑ. පිටින් නිරන්තරයෙන් ඔබට තින් කරන්න සිද්ධ වෙනවා. බලන්න සත්‍යයන්ට වෙලා තියෙන දේ. පිනක් කරන්නේ නැතුව ඉන්න බෑ. දැන් නිවනට යන්නත් පින ඕනේ. නෑ ඒක නිසා පින කළාට කමක් නෑ කියමුකෝ. දැන් අනිත් එක. ඔව් නිවනට යන්න පින ඕනේ, පින කරන්නම ඒක නිසා නිවන කියලා කියන්නේ එන්ඩ් එක. එන්ඩ් එකට යන කෙනා කොච්චර පින් කරගෙන එතනට ගියත් ප්‍රශ්නයක් නෑ. මොකද ඒක ඉවරයි නේදනේ. දැන් හිතලා බලන්න එන්ඩ් එකට යන්නේ නැති කෙනෙක් වින්නදනේ පින් කර කර ඉන්නවා. දැන් මේ පින් කර කර ඉන්න මනුස්සයා ඉන්න තාකල් පින් කරන්න ඕනේ. දැන් මැරිලා දිව්‍ය ලෝකෙට ගියහම මොකද වෙන්නේ? පින් නොකර ඉන්න පුළුවන්ද? බෑ. ඒ කාලේ නම් මෝඩ මත තිබ්බනේ මේකදනේ. දෙවිවරුන්ට පින් කරන්න බෑ, මනුස්සෙන් විතරයි පින් කරන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඒ මතවර නැහැනේ කවුරුත් නේද? පොඩ ත්‍රිවිධයේ එහෙම කියවන්න පටන් ගත්තා නම් ඒ මත ඔක්කොම අයින් වෙනවා. මොකද ඒ වැදේවරු පින් කරපුව සලෝන් තරම් තියෙනවනේ. මහා ආකාශේ මහ රහතන් වහන්සේගෙන් බැනුන් හැම යන්නේ වල පින් කරන්න ඇවිදින ලක්දේවේන්ද්‍රයා. හිඟන වෙස් මවාගෙන ඇවිල්ලා අන්දේර බැනුන් අහලා ගියේ. ආයෙනම් එන්න එපා පලාතට කියලා. දැන් දිව්‍ය ලෝකෙට ගියාට පස්සෙත් පින්වදින පින් නොකර ඉන්න බෑ. මොකද හේතුව? Tamanta wada airdipan deepthimat varnavat yasas thina devuru pahala wenokota. මොකද වෙන්නේ? කාලෙන්දලින් ඉන්න බැරි වෙනවා ඊට පස්සේ. හිතන බාන සක්දේවේන්ද්‍රලා වල ඉරිදීන් දීප්තියෙන් බලෙන් වැඩි කෙනෙක් ආවොත් එහෙම දිව්‍ය ලෝකෙට සක්දේවේන්ද්‍ර ඉන්න පුළුවන්ද? එතකොට සක්දේවේන්ද්‍රට සිද්ධ වෙනවා තව පින් කරන්න. ඒකනේ ඒ කාලේ සිද්ධ වුණේ නේද? දිව්‍ය ලෝකෙට එනවා මෙන්න පිරිස, මේ අලුතෙන් එන පිරිස ඉන්නවා. දිව්‍ය ලෝකින රජුරණත් වඩා මහ ප්‍රතාපවත් දෙවිවරු. කොහමද ආවේ? කොහමද වුනේ? ඔයා ගොඩක් සල්ලි තිබ්බද වට? ඔයා ගොඩක් දන් දුන්නද? එහෙමනේ කතා වෙන්නේ. එහෙම මො දන් දෙන්න ආයේනේ ගොඩක් එහෙ යන්නේ. කුවක නැති මද තියාගන්න. දන් දීම කියන්නේ අන්තිම එක. පළවෙනි එක සත්‍ය කතා කරනවා, දෙවෙනි එක කුවක නැහැ, තුන්වෙනි එක දන් දෙනවා. ඒකයි තියෙන්නේ. දන් දීම එක නෙමෙයි, දන් දීම තුන. සත්‍ය කතා කිරීමයි එක. දන් නොදුන්නත් සත්‍ය කතා කරන්න ගිය එක. කුවක නැති එක දෙක. දන් නොදුන්නත් කුවක නැත්තම් ගිය එක. තුන දන් දීම. එහෙනම් එහෙ ඉන්න ඔය જાතිය අයනේ ඔකම. දැන් එයා ගියොතන ගිය ගමන් කතා කරන වෙද්දී මොකද? ඉතින් බැලු බැලමට නම් හරි හොඳ මිනිස්සු. හොඳ දෙවිවරුනේ, හොඳයි නේද මේ. දැන් අහන්නේ මොකද්ද? වර ගොඩක් සල්ලි තිබ්බද? ඔයා ගොඩක් දන් දුන්නද? ඉතින් එතන යන අය මොකද්ද කියන්නේ? අනේ නෑ. මම හරි දුප්පත් කෙනෙක්. මං පැල්පතක දුගී දුප්පත් පැල්පතක ඉතියේ. එහෙනම් මෙහි ආවේ කොහොමද? මම දානයක් දුන්නා. දානයක් දුන්නා. ඇයි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ? දානයක්ද දීලා තියෙන්නේ? නෑ, දාන්න. දාන්නත් නෙමෙයි, දන් වැටක්. පහන් වැටක්, පහන් වැටක් ගුවන් පහන් එකද තියෙන්නේ? කීයද තියෙන්නේ පහන්? ඈ පහන් වැටක්. කියන්නේ පහන් එකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ දන් වැටක් දීලා තියෙන්නේ. එහෙනම් හැමදාම දන් දීලා තියෙනවා. මම මේ දානයක් දුන්නා. මොනවද දන් දුන්නේ ඔච්චර? මේ පිරිනු වෙන්න ගිය පරිප්පු හොද්දක් පූජා කළා. දැන් නේද එහෙම හරවත් වෙන්න පටන් ගන්නෙ? ඈ පරිප්පු හොද්දක් පූජා කළා. මෙච්චර මඩත් වඩා ඉදින් වෙලෙ. දැන් තමයි අහන්නේ මොකද්ද? කාටද පූජා කළේ? අන්නේතර කියන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා පින්න පාතේ වන්නකොට හත් දවසකින් පස්සේ උන්වහන්සේට ආහාර ලැබෙන්නේ. මට අවස්ථාවක් ආවා උන්වහන්සේට දාන ටිකක් පූජා කරන්න. ඒලා තමයි මේ ඉන්නේ සක්‍රීය වෙන දෙතනේ. මමත් යන්න ඕනේ එහෙනම්. මටත් වඩා මේ අග්‍රශේෂ්ඨ පිලිසු මෙහෙවෙල්ල ඉන්නවා. මේක කරන්න පුළුවන් වැඩක් ඇයි කියලා ආවේ. එහෙනම් පින්වදින සක්‍රදේවේන්ද්‍ර පදවිය ගත්තත් පින් කරන්න නැතුව ඉන්න බෑ. කරන්න වෙනවා. ඒකයි වැඩේ තියෙන්නේ දෙන්නේ. කෙලින්ම මේ පැවැත්ම කියලා කියන්නේ මේ ලෝකෙ ඔබට පවතින්න ඕනේ කියලා කියන්නේ පින්වදින. ඔබ අනිවාර්යෙන් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. එක්කෝ ඔබ පින් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔබ පව් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔබ ආනෙන්ජ කර්ම කරන්න ඕනේ. පැවැත්මෝ දෙසා. එහෙමත් නැත්නම් කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම මට්ටමින් දේවල් කරන්න ඕනේ. පවතින නම් ওই ටික කරන්නම වෙනවා පින්. ඒ ඔයතුරු හොඳට පවතින නම් පින් කරන්න ඕනේ. කොහොම හරි පවතින නම් පව් කරන්න ඕනේ. දෘෂ්ටි විකාර වුණොත් පැවැත්ම උදෙසා දිව්‍ය ලෝක යන්න කියලා හිතාගෙන මිනි මරණය ඕනේ තරම් එන්නේ. ඒ දැනටපත් වුණාට පස්සේ පින්විතනේ පවක් එයා කරන්නේ. නැවත එයාට ඕනේ එයාගේ පැවැත්ම දිව්‍ය ලෝකේ හදාගන්න. දෘෂ්ටි විපරීතයි. ඒක නිසා ඒ පුද්ගලයා ආය හතර පහයට යනවා. හැබැයි එහෙත් පවතිනවා. පැවැත්ම තියෙනවා. ඒ පැවැත්ම තියෙන කෙනාට කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒව නතර කරන්න ඉන්න බෑ. දැන් බලන්න මේ පැවැත්ම කියන එක මොන තරම් අසාර දෙයක්ද කියලා. මේ පැවැත්ම කියන එක හැදෙන්නේ පින්වතුනි රාග දේශ මොහ නිසා. මම ඉන්න නිසා මගේ පැවැත්මට තමයි ඔක්කොම කරන්නේ. එහෙනම් පින් කරන කෙනෙක් දිහා දැකලා ආර්ය මෛත්‍රිය වඩන්න පුළුවන්ද බැරිද? ඇයි නිහඬ? පින් කරන කෙනෙක් දිහා බැලලා අනේ අපොයි මේ මිනිස්සයා කියලා පින්වතුනි ආර්ය මෛත්‍රිය වඩන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නමුත් ලෞකික මෛත්‍රිය වඩන්න පුළුවන්ද? හොඳට මේ හොඳට ඉන්නවා ඒ කාලය ඇඳලා හොඳට ඉන්නද සත් දෙවියන්ට කියන්න පුළුවන්ද පින්වතුනි ලෞකික මෛත්‍රිය? ඒක කියන්න බෑ. සැප සම්පතින් ආඩ්‍ය වෙච්ච කෙනෙකුට කියන්න පුළුවන් දෙවිවරුන්ට වගේ වාඩ ලැබෙන්න ඕනේ කියලා. දෙවියන්ට කියන්න පුළුවන්ද ඒක? බෑ. නමුත් ආර්ය මෛත්‍රිය කියන එක පින්වතුනි සියලු ලෝක සියලු සත්වයෝ. ඒ කියන්නේ සත්ව කියන නාමයෙන් පෙනී සිටින 31 ලෝක ධාතුයෙම ඉන්න සියලු දෙනාට මේ ආර්ය මෛත්‍රිය කියන එක වඩන්න පුළුවන්. මොකද අපි ආර්ය මෛත්‍රිය වඩන්නේ පුද්ගලයන්ට නෙමෙයි රාග දේශ මොහයන්ට. ඒ කියන්නේ පුද්ගල නිර්මාණයට. පුද්ගලයට නෙමෙයි. මොකද නිර්මාණය වෙච්ච පුද්ගලයා කියන්නේ මායාවක් වෙනසනේ. ඒක නිකන් හිතේ ඇඳිච්ච එකක් විතරයි. මම ඉන්නවා කියලා දැනෙච්ච එකක් විතරයි ඒක. ඒකට මොනවා හරි කිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි මේ කියන්නේ අර පුද්ගල නිර්මාණ ඒකකයට අන්න ඒකටයි මේ ඒකයි නැති වෙන්න ඕනේ කියලා. එතන මේ ඒකකේ තමයි පින්විතින රාග දේශ මොහ කියලා කියන්නේ. ඒ රාග දේශ මොහ හැදෙනකොටම දැන් ඉතින් මම හැදෙන්න අවශ්‍ය සියලු මේව හැදලා ඉවරයි. ඒ රාග දේශ මොහ කියන්නේ භව කෙලින්ම භව. අන්න ඒක දාගන්න භව. භව හැදුනා කියන්නේ දැන් ඉතින් මම හැදෙන්න අවශ්‍ය සියලු දේ සකස් වෙලා තියෙන ඉතින්. දැන් ඉතින් තියෙන්නේ මම ඉන්න බව දැනෙන්න විතරයි යාට. එනම් භව නිරෝධ වෙත්වා කියන එක තමයි මම ඉතින් පතන්න තියෙන්නේ. මොන භවද? ඒක ඉතින් තුනක් ආකාරයක් තියෙනවා. රාග භව, දේශ භව, මෝහ භව. ඕන් මේ තුන් ආකාරයෙන්ම නිදහස් වෙත්වා. ඉතින් භව නිරෝධ වෙත්වා කියන එක ඇතුලේ ඕක තමයි තියෙන්නේ. මම හැදෙන්න අවශ්‍ය සියලු ශක්තියන්ගේ එකතුව භව. අන්නේ එකතුව මම ඉතින් නැති වේවා කියන්නේ. මොකද මම හැදිච්ච ගමන් මේ ලෝක සත්‍ය අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ඔබ මේක හොඳ ආකාරව දකින්න ඕනේ. දැන් ඔබව පිනට පුළුවන් තරම් අපි තල්ලු කරනවා. දැන් පිනට තල්ලු කරන්නේ පින්විතනේ ඔබව පින් කර කර ඉන්නකොට අපි ආසෙින් ඉන්නද? ඔබ පින් කර කර හැමදාම ජීවත් වේවා කියන එහෙම පතන්නේ හැංගීමක් වෙනවා නම් පින්විතනේ මම මොන තරම් පාපකාරී හැංගීමක්ද කියලා හිතර බලන්න. පින් කර කර ඔබ හැමදාම හිතීවා. එහෙම කරන්නද? ඕන දිව්‍ය ලෝකේ කියන්නකො. මරයක් දෙන්නවද? ඕන දිව්‍ය ලෝකේ කියන්න බලන්න. තමන් කැමති දිව්‍ය ලෝක කියන්නේ සදහත මෙහි වසත්තා. ඔය සාප නෙමෙයිද? කෙලින්ම සාප. මේක නොතේරෙන කෙනාට හිතෙන්නේ පින්වදනේ ඒ තරම් වාසනාවක් තවත් කොහෙද තියෙන්නේ? දැන් ඔබ හිතන බලන්න පින්වදනේ මේ ධහම නොතේරෙන පිරිස මොන තරම් අනාතෙන් අනාතයට වැහැලා ඉන්නේ කියලා මිනිහ අම්මු ගඳ ගන්න ගූබඩවල් ඉහ උඩ තියාගෙන දුවනවානේ. කල්පනා කරලා බලන්න. මොකද්ද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ කියලා කොච්චර පවුද බලන්න. මේ දෘෂ්ටිනේ බින්වතුනි වෙන මොකුත් නෙමෙයිනේ. ඔය දෘෂ්ටිනේ බලන්න දිව්‍ය ලෝකේ හොඳයි කියලා හිතාගෙන ඉන්න හැටි බින්වතුනි මේ මිනිස්සු. දිව්‍ය ලෝකේ පැත්තකට දාන්න පින්විතනේ මේ ටිකක් යහමින් සල්ලි තියාගෙන අර ගමේ ඉන්න බණ්ඩාර අයියා වගේ මටත් ඉන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ. මම මේ නිකන් නවා කියන්නේ. කටට එන්නේ නම් ඒවා කියන්නේ. ඔබ හිතලා බලන්න සිංහදෙන එහෙම හිතනවා කියන මනුස්සයෙකුට මේ මනුස්සයා මොනවද දැනගෙනද ඔය කියන්නේ කියලා. මාත්‍රයක දෙයක් දන්නේ නැතුවනේ සිංහදෙන මේ කියන්නේ මේවා. පැවැත්ම කියන්නේ මොන තරම් අසීරු කාර්යයක්ද කියලා ඔබට තේරෙන්නේ නැහැ මේනකොට. මල් හුස්ම ගන්න කොච්චර වෙහෙසෙනවද කියලා. ඔතන ඉඳලා කොයි තරම්නම් පැවැත්මට කටයුතු කරගන්න ඕනද කියලා. සිව්පසේ හොයාගෙන යන තැන යනක. ඒ අරිහතුන් වහන්සේනේ. එදෙනින් මෙහාට තියෙන ඕලේපාකම් ඔක්කොම මේකද මේ හැම එකක්ම ওই පැවැත්මේ තියෙනවනේ. දැන් ඕක කොහොමද හොඳ වෙන්නේ කියලා හිතන බල. දැන් කොහොමද පින්වතුනි ආශිර්වාදයක් කරන්නේ ස්වර්ගස්ත වේවා කියලා. ස්වර්ගය කියන්නේ දිව්‍ය ලෝකද? දිව්‍ය ලෝකේ යත්වා කියලා. දෙව මිනිස් සැප කෙලවර කියලා පතන්නේ කොහොමද මේ දෙව මිනිස් සැප පතන්නේ? එහෙම පැතුවට කම නැහැ. ඒවට ඉස්සර අපි එහෙම හොඳ නැහැ කිව්වට ඉතින් දැන් එහෙමවත් කියන්නේ නැහැ. ඒ නිසා අපිට මොට්ටකන් තමයි මේ දෙන්නේ මේ කාලේ අපි ඉතින් ඒවට ටිකක් සමහර වෙලාවට ටිකක් තදින් කියන්නේ තේ. නැහැ මේකෙන් නැහැ. ඒවත් තියෙන්න ඕනේ. ඉස්සර අපිට තියෙන්න ඕනේ නැහැ කියලා හිතිච්ච ඒවා දැන් දැන් තියෙන්න ඕනේ නැහැ. ඒවත් තියෙන්න ඕනේ. ඒ අපි අපි තුලත් තිබිච්ච දෝෂ තමයි පින්වදන ඒවා. අයිලේ ඉන්න මිනිස්සුන්ව දැකලා උන්ට බැන බැන ගියේ. පෙරහැරේ ඉස්සරහට යනකොටනේ තේරෙන්නේ පින්වදන නෑ නෑ එහෙමයි තමයි මේ පෙරහැරේ යන්නේ කියලා. මොකද යන ගමන් අහනවනේ මේ. අවුරුදු 10කට කලින් කොහෙද ඉතේ? තාවියයිසන් මේ අවුරුදු 10 15 වට කලින් කොහෙද හිටියේ? අයලේ. ඔක්කොම කියන්නේ කොහෙද කියලාද? අයලේ හිටියා කියලා තමයි. ඉතින් එතකොට තියෙනවා මේ ඔක්කොම අයලේ තමයි ඉඳලා තියෙන්නේ. එහෙනම් අයලේ තියෙන්න ඕන එකක් නේ. දැන් අයලේ තියෙන්නේ අයලේ කා කල්ල දැම්මොත් එහෙම. දැන් මේ හැමෝගෙම පෙරහැර ඉන්න හැමෝගෙම පළවෙනි අවස්ථාව කොහෙද පිටන්නේ? ඒකයි. නමුත් මම මේ කතා කරන්නේ පින්විතනේ පළවෙනි අවස්ථාවේ පිහිටපු අයද නෙමෙයි. මම එහෙම හිතනවා විශ්වාස කරනවා. කමක් නැද්ද එහෙම විශ්වාස කරලාට. මේ නිවනම නාතයි නිවනම වෙත්වා කියන පිරිසකට මේ කතා කරන. අලුත්ම අලුත් පිරිසක් ආව තමයි මම මෙහෙම කතා කරන්න ගන්නේ. ඇත්තටම අලුත්ම අලුත් පිරිසක් ආවත් බණ කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මොනවෙන් කියන්නේද කියලා. එවනම් බින්දුනේ ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ නිවන කියන තැන තියෙන වටිනකම. මේ ලෝක සත්‍යයට ඒක නැතුව මේ දඟලන්නේ වෙන්නේ පවත්තන්න හදන්නේ පැවැත්ම හොඳයි කියලා හිතාගෙන. ඔබ හැමතිස්සෙම මනසිකාර කරලා බලන්න බින්දුනේ පැවැත්මේ මොකක්ද හොඳ කියලා. පැවැත්මේ කොහේද හොඳ? පැවැත්ම මොකක්ද හොඳ පැවැත්මේ? මාත්‍රයක තනක් හොඳ නෑ පැවැත්ම කියන එකේ. පවතිනවා කියලා කියන්නේ බින්දුනේ මහගිනි කඳා. එහෙනම් මේ ලෝකේ වනේ වන හතුරෙකුටවත් පතන්න හොඳ නෑ බින්දුනේ පැවැත්ම කියන එක. කවදාකවත් ඔබ සදාකල් ජීවත් වේවා. ඔය පතන්න හොඳ ඒවද? ස්වර්ගස්ත වේවා දිව්‍ය ලෝකේ ආත්වා. පතන්න හොඳ ඒවද ඔය? නෑ සිංහතල. එකම පැතුමයි පතන්න තියෙන. හැබැයි මේ පැතුම පතන්න පුළුවන් මේ ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනෙකුට විතරයි. නිවන් සැප ලැබේවා. අනේ ඉතින් ඕක පතන්නේ කාටද? අර දෙට්ටියට. එතකම් අවුරුදු 70ක් ජීවත් වුණා එකෙක් කටහැරලා කිව්වේ නැහැ නේද තොට නිවන් සැප ලැබේවා කියලා. කිව්වේ මක් වුණාද? මලහට පස්සේ. දැන් ඉතින් ඒකවත් ඇහෙනවද උට? ඒ තරමට නිවන වැහුණා බෙන්දල මිනිස්සු අතරේ. මැරිච්ච කාට නිවන් සැප ලැබේවා කියලා මේසක් ඉන්නේ උන්ට නිවන් සැප ලැබේවා කියලා පැතුවේ නැහැ කවුරුත්. නමුත් දැන් තත්ත්වය වෙනස්. දැන් ඔබ පුළුවන් තරම් වෙනුතුනි දැන් මේ ඉන්න මිනිස්සුන්ට නිවන ප්‍රාර්ථනා කරන්න. ඒකනේ අපි ආර්ය මෛත්‍රියෙන් කරන්නේ. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේවා කෙනෙක් කෙටි කළහම නිවන් සැප ලැබේවා. දැන් අපි අදිස්ථාන කරනවා නිවන් සැප ලැබේවා කියලා සීල දෙනාට. මොකද හේතුව පින්වතුනි නිවන ලැබන එක තුල තමයි සැපය ලබන්න පුළුවන්. අනිත් එක තැනකවත් සැපය ලබන්න බෑ. මොකද පවත්තන්න මා විශාල වශයෙන් කටයුතු කරන්න ඕනේ. දැන් මට කියන්න ඕනේ දිව්‍ය ලෝකේ සැප මම ඔබට කියන්නම්. දිව්‍ය ලෝකේ සැප. දිව්‍ය ලෝකේ කියන තැන හෝ බ්‍රහ්ම ලෝකේ කියන තැන හෝ හැම තැනම පින්වතුනි මානසික දුක්ඛය කියන එක තියෙනවනේ. ඒක පිළිගන්නවනේ හැමෝම. මානසික දුක්ඛය තියෙනවා. මානසික දුක්ඛය තියෙන තැනක ශාරීරික සැප තියෙනවා. මට එහෙම තැනක් කියන්න. සාමාන්‍යයෙන් එහෙම උදාහරණයක් කියන්න. උදාහරණ කතාවක් මතකද? රටේ රජුරුව වෙස් බලාගෙන තමන්ට මොනවද රටවැසියා කියන්නේ කියලා යනකොට හිඟන්නේ ගහක් එහා පැත්තේ ඉඳගෙන කිව්වේ ඈ අපි ඉතින් මෙහෙ මේ හීතලේ ගස් වලට හේතු වෙවි නිදා ගන්න රජුරුව නම් සිරිහංගම ඩාවේ හොඳට සැතපෙනවා ඇති දැන්. දැන් මේ හිඟන්නව ගෙන්නවනේ රජුරු. ගෙන්නලා ඔක්කොම අන්තපුරයත් පාවිච්චි කරන්න දීලා ඔක්කොම කැම්බීම් ඔක්කොම දීලා සුවඳ සඳුන් වලින් නාවලා ඔක්කොම කරලි වෙලා සිරිහංගම ඩාවේ සැතපෙවුවා. හදබල මොකද කළේ? පොඩි කෙන්තකින් මගුල් කඩුව එල්ලුව වපෝට උඩින්. දැන් ගබඩාවේ හදපියන් කියලා. සක්‍ර දෙවියන්ගේ ජීවිතය හොම ගන්න නෙමෙයිද? මම මේ කියන්නේ බාහිරව වෙන්න තියෙන කරදර නෙමෙයි. මානසික දුක්ඛය තියෙනකන් දැන් අර දැන් ඕකේ තව පැත්තක් තියෙනවනේ. සක්‍ර දෙවියන්ද කියන්නේ රජ කෙනෙක්. අසුරය බලන් ඉන්නවා විනාශ කරන්න. ඒ පැත්තකුත් තියෙනවා. මේ පැත්ත අයින් කරමුක ඒක තියක්. ලෞකික වැඩිනේ. ඒක හැමෝටම තේරෙන එකක් නේ. දැන් මේක ප්‍රඥාවට ගෝචර කරලා හිතන්න මේ කියන කාරණා. සක්‍ර දෙවියන්ද්‍රයා විඳින මානසික දුක්ඛය ගැන සලකලා බැලුවොත් එහෙම මේ මනුස්සයා දැන් මේ වෙලාවේ විඳින මානසික දුකේ වගේ නෙමෙයිද? දැන් මේ මනුස්සයාට නිදා ගන්න පුළුවන්ද? බෑ. අර ඔක්කොම තියෙනවා. නිදා ගන්න පුළුවන්ද? බෑ. හේතුව හිතට බයයිද නැද්ද? හිතට බයයි. ලොකු මානසික දුකයක් තියෙනවා. හැබැයි ශාරීරික සැපයක් තියෙනවා. මොකේද මේ ඉන්නේ? සිරිහං ගමඩාවේ ඉන්නේ. මොකද මම මේ ඔබට තේරුම් කරන්න හදන්නේ මේකෙන් තේරුම් ගන්න ඔබගෙන් මං අහන්නම්. බය නැතුව ඔබ මට උත්තර දෙන්න. මොන දිව්‍ය ලෝකෙද ඔබට යන්න ඕනේ කියලා හොඳට තේරුම් ගන්න උත්තර දෙන්න ඕනේ. නිකන් නම් කියන්න එපා. නේ නේ අපිට දිව්‍ය ලෝකෙ යන්න ඕනේ. අපිට දිව්‍ය ලෝකෙ යන්න ඕනේ. දිව්‍ය ලෝකෙ යන්න ඕනේ නැත්නම් බණ අහන්න එපා. මග වඩන්න එපා. නැත්නම් දිව්‍ය ලෝකෙ යන්න වෙනවා නේ. නෑ ඒක කරන්නේ නැති අය නිකන් බොරඩොඩු වන්න බෑ. හරියට බලන්න කියන්න ඕනේ හැමෝම. මට ඕනේ මේක ඔබ තේරුම් ගන්න පින්විතර. ඔප්පු කරලා පෙන්නන්නම් සීළු කාරණා. තේරුම් ගන්න ඕනේ ඔබ මේක. තේරුම් අරගෙන ඔළුව වනන්න ඕනේ. හුත්තටම තේරුම් ගන්න ඔළුව වනන්න මේ කාරණාවට. මේ මිනිස්යාට අධික ශාරීරික සැපයක් තියෙනවා මේ වෙලාවේ. අන්තපුරේ සේවනය කළා ලෝක සත්‍යය කියන පරිදි සැපයක්. රාජකීය රුසියෙන් තමයි ඔක්කොම කෑම හදලෙව්වේ. ඒකෙන් රටේ තියෙන හොඳම රසවත් ප්‍රණීතම ආහාර ටික තමයි වෙළඳුවේ. සුවඳ සඳුන් ආදී මිශ්‍ර කරපු වතුරෙන් තමයි නෑවේ. අර අමු ගඳක ගහිට පිහිගන්න. ඒතරේ හැම තැනින්ම සැප සම්පතින් ආඩ්‍ය වෙලා දැන් ඉන්නේ. සිරිහං ගබඩාවේ තමයි දැන් සැතපෙලා ඉන්නේ. ඒ කියන්නේ පිටින් ශාරීරික වශයෙන් අප්‍රමාණ සැපයක් යට ලැබුණද නැද්ද? ලැබිලා තියෙන්නේ. මට කියන්න මේ හිඟන්නා. ඔය කියන ස්වභාවයේ ඉඳීද නැත්නම් හිඟාගයිද? දැන් පපුවටින් එල්ලලා තියෙන කඩුව. ඒ කියන්නේ මානසික දුක්ඛයක ඉන්නේ. හැබැයි ශාරීරික සැපයක ඉන්නේ. ශාරීරික සැපයක් තියෙනවා නමුත් මානසික දුකක් තියෙන ඔය කෙනෙක් හංගන්නත්. ඔය හංගන්න රජ වේලාවෙ ඉඳීත හංගන්නේ කේද? එහෙනම් මට කියන්න මානසික දුක්කේ තියෙනවන්නම් ශාරීරික සැප තිබුණයි කියලා ඔබ ඒකට කොඩිය දානවද? දානවද? එහෙනම් ඉතින් මොකද කරන්න දෙන්නේ? මානසික දුක නැති තැනට ඔබට යන්න වෙනවා. ඉතින් බලන් ඉන්නේ යන්න වෙනවා. තරුණ පිරිස් මේ යුද්ධේ පටන් ගන්න වෙනවා. ආර්යබත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියලා පටන් ගන්න වෙනවා නේ මේක. එක්ස්කියුස් දෙදී ඉන්නේ. යුද්ධේ පටන් ගන්න වෙනවා. නැත්තම් යන්න වෙනවා පින්විතනි ශාරීරික සැප තියෙන මානසික දුක් තියෙන තැන් වලට. මේ ලෝකයේ පින්විතනි තැන් දෙකයි නේ තියෙන්නේ. එකක් සුගති අනිත් එක දුගති. සුගතිය ස්වභාවය කියන්නේ ශාරීරික සැපත් මානසික දුක. දැන් ඔකේ ප්‍රබල මොකද්ද? මානසික දුක. අනිත් එක මොකද්ද? දුගති. තාම කියන්න බලන්න. ශාරීරික දුකත් මානසික මම මේ නැගිල්ල මේවක නම සැප කියන්නවද? වැරදිලාවත් කියවෙන්න බෑ. මොකද හේතුව මේ 31 ලෝකතලේ මානසිකව සැප වෙන්න කිසිම කෙනෙක් නැහැ. එහෙනම් දුගතිය කියන්නේ සිංහදෙනි මානසිකව දුක් විඳිනවා, ශාරීරිකවත් දුක් විඳිනවා. සුගතිය කියන්නේ මානසිකව දුක් විඳිනවා, ශාරීරිකව සැප විඳිනවා. ඔය දෙකෙන් බලවත් මානසික දුක්ඛය නම් මතකයිනේ උපාලි ගෘහපතිරත් කිව්වේ මනෝ කර්ම තමයි බලවත්. මනෝ ස්වභාවය තමයි හැමදෙස්සම බලවත්. කාය ස්වභාවයට වඩා. එහෙනම් ඒක නම් පින්විතනි වැඩි. දැන් ඔබ තෝරන්න යන්න ඕන දිව්‍ය ලෝකෙ මොකද? හැබැයි හරියටම අවබෝධයෙන් කියන්නේ නිකන් කියන වැඩක් නෑ. මේක අවබෝධුනේ නැත්තම් නිකන් මෙහෙම බලන් ඉන්න දෙන්නේ. එහෙම කියන්නේ නේද? මොකද හේතුව? යන්න ඕනේ දිව්‍ය ලෝකෙ මා දිව්‍ය ලෝකේ පා දිව්‍ය ලෝකේ පා. ඔහොම කිව්වට වැඩක් නෑ. ඇයි? තේරිලා නෙමෙයි නම් කියන්නේ පින්විතනේ දිව්‍ය ලෝකේ පා කිව්වට වැඩක් නෑ. මොකද මේ කියන ටික තේරුනොත් පින්විතනේ ඔබගේ ජීවිත ඔබ උටියට කුරු කර ගන්නවා. දිව්‍ය ලෝක කියන්නේ මේ සාමහ දුක් තියෙන තැනක් නං. අර හිඟන්නේ කතාවෙන් හොඳට තේරුම් ගන්න. මේ දිව්‍ය ලෝක කියන්නේ මොන වගේ තැනක්ද කියලා. හැබැයි සැපෙන් ආඩ්‍යයි පින්විතනේ. ඒක මමත් පිළිගන්නවා. සැපෙන් ආඩ්‍යයි. ඒක ඔබත් පිළිගන්නවනේ. ඒ වනේ ඔය පොත්වල තියෙන සැපෙන් ආඩ්‍යයි. එක පැත්තක් වහලා තියෙනවා ගෙම් බව පොල් කට්ටෙන් ඇහුවා වගේ. ඒ පැත්ත ගැන එක පොතකවත් කතා කරලා නැහැ. නමුත් පොත්වල කතා කරලා තියෙන ඔක්කොම හරි. සක්‍රදේවේන්ද්‍රය අත්තු පිරිවරාගෙන ස්නානය සඳහා යනවා. ඒ ඇතෙක් එක දලක දිව්‍යාංගනාව 500ක් නටනවා. අනිත් දලේ දිව්‍යාංගනාව 500ක් නටනවා. පංචතූර්ය බෙහෙරි නාදය. මේ නිවෙදෝගේ මහ පෙරහැරක් යනවා. මොහොතද සක්‍රදේවේන්ද්‍රය නාන්න යනවා. වෙන්න පුළුවන්. සැප සම්පතින් ආඩ්‍යයි. ඒ එතුම වෙනුවෙන් පින්වතුනි මේ දැසි දස්ස ප්‍රොපෝටි ගන්නම් මැදිලා ඉවිල්ලා ඇති. සප්තදේවින් දෙකනේ සේමසේ කෙනෙක් නෙමෙයි පින්වතුනි. මේ දෙදෙව් ලෝකෙට මැදිලා තියා. පුදුම පෞරුෂත්වයක් තියෙන කෙනෙක් සප්තදේවින් දෙක කියන්නේ. ඒ සප්තදේවින් දෙය තමයි තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට උදේ පාන්දර නැගිටලා හතර දිශාවටම වන්දනා කරන්නේ. ඒ සප සම්පතින් ආඩ්‍ය වෙච්ච දැන් ඔබ කිව්වා නේද උදේම නැගිටලාද මොකද කියන්නේ? දේරස්තවිගත මෝහස්ස කියලා සතාගතයන් වහන්සේ මාගේ ගුරුවරයා කියන එක ප්‍රකාශ කළා නේද? කළා නේද? සක්‍රදේවෙන්ද මේ වන්දින වෙලාව ඔය. සක්‍රදේවෙන්ද සිව්වනක් පිළිසෙට වන්දනා කරන වෙලාව නේ ඔය. මම කියලා මේ ඔර්ලෝසු කාලෙන් එහෙම බලන්න යන්න එපා. එහෙනම් ඉතින් අපි ඉංගලන්තේ ඉඳලා කියනකොට සක්‍රදේවේන්ද්‍රය ආයි වන්දනේ වැදිනේ. දැන් ඔහොම කියන්නේ හිතෙන්නේ මොකද්ද? පරවජ්ජානුපස්සීස්ස නිච්ඡං උජ්ජාන සංඤිනෝ ආසවා තස්ස වද්දಂತಿ ආරාසෝ ආසවක්ඛය. මේ එහෙම කියන්නේ දෙන්නේ ඒකේ තියෙන අර්ථය ගැප් කරගන්න බැරුව උජ්ජාන සංඤීස්ලට නේද? දැන් කෙලින්ම දාන කාලකන්ණියෙක් වෙන්න එපා කියන්නේ. ඒ වගේ දන්න උජ්ජාන සංඤීයෙක් වෙන්න එපා. ඒකේ තියෙන කාලකන්ණියෙක් වෙන්න එපා කියන එක දෙවෙනි නෑ. එනම් පින්විතරේ මහා පුදුම විදිහට සැප සම්පතින් ආඩ්‍ය වෙච්ච කෙනෙක් සක්‍රදේවෙන්ද කියන්නේ. ඒ ඔය විදිහට පින්විතරේ පුදුම සැපයක් භුක්ති විඳගෙන ඉන්න කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ පොත්වල බහපු එක තන බහපු කියන්නේ ඒක ඇරලා පෙන්නුවේ නැහැ. සතුවරය දැක්කේ නැද්ද? දැක්කේ නැ නෙමෙයිද? ඒක පෙන්වන්න ඕනේ උනේ නැද්ද? දන්නේ නැහැ. කොහොම හරි පින්විතරේ ඒක ඇතුලේ තියෙනවා තව කතාවක්. අර හිඟන්නගේ කතාව. අර හිඟන්නට පින්විතරේ අර කියන එකම සැපක්වත් ඕනේ නැහැ. මොකද අධික මානසික පීඩාවක හිඟන්න ඉන්නේ. මැරේ කියන මානසික පීඩාවේ ඉන්න කෙනෙක්. මැරේ කියන මානසික පීඩාවේ ඉන්න කෙනෙක්. ත මොන සැපේද මේක දෙන සැප? දැන් ඔබ එල්ලන් යනකොට තියනවා නේද? දැන් ඔබ එල්ලන් යනවා නම් අපි හිතමු දැන් තියනවා නේද? අන්තිම මොනවද ඒ කියන්නේ? අවසන් කැමැත්තද? ඒ වගේ මොකක් හරි නේ? ඈ අවසාන වශයෙන් මොනවද ඔබට ඕනේ කියලා මේ අහනවා නේ? දැන් එන කවහර කිව්වොත් මේ මට හොඳ මෙට් එක නිදා ගන්න ඕනේ. ඔය කවුරු කියනවද මේකට? ඈ මට ආප්පයක් ගෙනන් දියා හො කන්න කාලෙකින් ආප්ප කෑවේ නෑ බා. කියනවද? කවුද? කියනවද මේකට? නෑ. ඒ වෙලාවේ මේ මනුස්සයාට කිව්වොත් උඹ මරණය නිදාස් කරනවා. හැමදාම අමු හාල් කාපන් කියලා අවුරුද්දක් යනකම්. ලොකන් එනම් මේකදී මේ හැම ලෝක සත්‍යයට ඕනේ මානසික දුකෙන් නිදහස් වෙන්න මිස ශාරීරික දුකෙන් නිදහස් වෙන්න නෙමෙයි. නමුත් මේ ලෝක සත්‍යයට ඒක තේරෙන්නේ නැතුව මේ ඉන්නේ. මොකද ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ මේ මානසික දුකෙන් නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න පුළුවන් කායික දුකෙන් විතරයි කියලා. ඔක්කොම රුහිතෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. තථාගතයන් වහන්සේ ලෝකෙට වැරලා තමයි කියන්නේ නෑ නෑ මානසික දුකින් නිදහස් වෙන්න පුළුවන්. මොකද ඒක හේතුකගේ ඵලයක්. ශාරීරික දුකින් නිදහස් වෙන්න බෑ. මොකද සමහර හේතු දිනව නැති කරන්න බැරි. නමුත් මානසික දුක කියන්නේ තමන් හදාගත් එකක් නිසා ඒක ඕනෙ වෙලාවක අයින් කරගන්න පුළුවන්. ඒකේ අයින් කරන්න බැරි හේතුවක් නෑ පින්නතන. මොකද ඒ හේතු ඔක්කොම හදාගත්තුව තියෙන්නේ. නමුත් මානසික වශයෙන් ඒ ශාරීරික වශයෙන් නැගිලා આવොත් එහෙම ඒ ශාරීරික වශයෙන් එනේ වෙයි. හේතු තියෙනවා. මොකද කවුරු ඉන්නවද? තාත්තා ඉන්නවා. තාත්තා ඉන්න නිසා පින්විතින් ඒ හේතුව නැතන්න බෑනේ. කරගත්ත කර්ම වල විපාක Tamanට එන්න ඕනේ. ඒ වගේ වන්න ඕනේ. එහෙනම් හොඳට තේරුම් ගන්න පින්විතින්. දැන් කර්ම වල විපාක කියන්නේ පාප කර්ම වල විපාක විතරද? නෑ නෑ පුණ්‍ය කර්ම වල විපාකත් තියෙනවා. දැන් අපි පුණ්‍ය විපාක කියවන්නේ. අපි කොච්චර පීඩාවට පත් වෙලා ඉන්නවද පුණ්‍ය විපාක කියවන්නේ කියලා. මට නම් කිසි ලොකු ප්‍රශ්න නෑ එකක්වත්. මට ඔය ගුරු මෑණිත් එක්ක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ හැරෙන්න වෙන ප්‍රශ්නයක් නෑ මං ඉතන. ආරාමයේ මොකුම ප්‍රශ්නයක් නෑ. ඒක විතරයි තියෙන එකම ප්‍රශ්නේ. ඔච්චර දාන එවන්න එපා. ඔන්න ඕක තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඉතින් දැන් මං පුණ්‍ය විපාකයක් නෙමෙයිද පරිසම් දෙන්නේ? ඉතින් පුණ්‍ය විපාකයක් පරිසම් දෙනවා මෙන්න දෙන්න නමුත් නෑ ඔබ මෙතන බලන්නේ නේද? දැන් ඔබ පින්වත් ඔබට හිතෙනවා ස්වාමින් වහන්සේලාට අපි හදන්න ඕන උතේ ඉඳලා නැගිටලා අපි හදමු. කටවල් අඹර කියන්නේ ඒවා කියද්දි. මොන ඒ තරම් මහ භක්තිය කැවිදilla. මේ දානේ දෙන්න උදේ ඉඳලා ඊයේ ඉඳලා. මොකද අපිත් එහෙමනේ. දැන් මට මතක් වෙනවා මම ස්වාමින් වහන්සේට කොච්චර වද දුන්නද කියලා. මොකද මම දන් දෙනකොට. පන්සලේ ඉඳලා ස්වාමීන් වහන්සේලා පයින් වැඩමුවා ගෙදරට. අපේ ගමේ ලොකු හාමුදුරන් වහන්සේ බොහොම සංඝනායක ස්වාමීන් වහන්සේනම බොහොම ශ්‍රේෂ්ඨ උත්තමේ. උන්වහන්සේගෙන් ඉල්ලීම කරාම උන්වහන්සේගේ ඉල්ලීමට ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකම වෙනවා. කිලෝමීටර එකට කිට්ටු වෙනවා වගේ තියෙනවා මම හිතන්නේ. ධාම්දරු සියක් නමක් ඉදින් වඩිනවා. ඒ වඩිනකොට ඉතින් අපි පාවඩේ දෙනවා. එතන උන්වහන්සේලා පාවඩේම වඩින්න ඕනේ. ඒතරක් නෙමෙයි මුතුකුඩේ හිලනවා. පන්සලක් ගානේ ගිහලා මුතුකුඩේ එකතු කරගෙන ඉතින් අපිට අනුග්‍රහ දක්වන ස්වාමීන් වහන්සේලා හිටියා. උන්වහන්සේලා අපිත් එක්ක වඩිනවා පින්වතුනි. උන්වහන්සේලා හරි ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේලා අපිත් එක්ක වඩිනවා. ඒ පන්සල් වලට යනවා. අපි ගියාට කුඩ දෙන්නේ නැහනේ. මේ මුතුකුඩ 100ක් යටින් මේ ස්වාමීන් වහන්සේලා වඩම්ම ගන්න ඕනේ කිව්වම උන්වහන්සේලා සාදුකාර දෙන. උන්වහන්සේට පින් සිද්ධ වෙනවා පින්වතුනි. ඒක කළාට. අන්දි වෙන කිව්වෙ අපේ පන්ති වල දරුවෝ ඇවිදින්න. මේ මුතුකුඩ ඔක්කොම මල් වැල් එල්ලනවා මේ මුතුකුඩ වල පින්වතුනි. කොල්ලෝ ගිහින් මල් කඩන් එනවා උර පිටින්. දවස් දෙකක් ඉඳලා තිස්සේ වින්දනේ මල් අමුණනවා. තව කට්ටියක් වෙනම ධාතු මන්දිරේ හදනවා. මුළු ගේ පුරාම හාමුදුරන් වහන්සේලා. ලොකු සාලයක් තිබුණා. ඒ ලොකු සාලේ කාලක් විතර තනිකර ධාතු මන්දිරයක් හදනවා. ගොක්කොල සැරසිලි අරව මේ ඔක්කොම දාලා නම් සාමාන්‍ය දවස් 4ක් 5ක් විතර තිස්සේ ඒක හදනවා. අන්තිම වෙනකොට මල් වලින් සම්පූර්ණයෙන්ම වැහිලා තනිකර ගඳ කිලිය ඒක. තථාගතයන් වහන්සේ උදෙසා පූජා කරපු ගඳ කිලිය හදන්නේ. තථාගතයන් වහන්සේනේ මූලික දහම් ඔය දානේ. දේසා තථාදුක ධාතු කඳුන් වහන්සේලා වඩම්මන්නේ මේ විදිහට තියෙනවා. ඉතින් නැතුම් කණ්ඩායම් දාලා මේ විදිහට ස්වාමීන් වහන්සේලා වඩිනවා ඉතින්. මම කොච්චර වදයක් දුන්නාද කියලා. ඒ ඇදෙන්න පින්වතුනි වෙනම අග්‍ර භෝජන පූජාව තථාගතයන් වහන්සේට පූජා කළාට පස්සේ ඉතිරි අග්‍ර කොටස. එතන ඉන්න මහා තේරයන් වහන්සේට පූජා කරන වෙනම තව ක්‍රම තියෙනවා. මෙහෙ ඒවා කරන්න බෑ. ඒවට මාව කොට වෙන නිසා. මොකද එතන ඉන්න උපසම්පදායෙන් වැඩිම වික්ෂුන් වහන්සේට තමයි ඒව ඒ ක්‍රමයෙන් කරන්නේ. අග්‍ර කොටස පූජා කරන විදිය. පඨම භාගය කියලා කියනවා ඒකට. ඒක උපසම්පදා වික්ෂුන් වහන්සේ නමක් උක්කුටියෙන් ඉඳගෙන උන්වහන්සේට වැඳගෙන ඒ දායකයවත් එතනට ගෙන්නගෙන ඒ මහා තේරයන් වහන්සේගේ ඔක්කොම පිරිකර ඉඳලා ඔක්කොම එක ට්‍රේ එකක තැම්පත් කළා. උන්වහන්සේගේ දානේ පිරිකර ආදී වශයෙන් ඒ ඔක්කොම ඒක තැම්පත් කළා. ඒකෙදි අතීතියන් ඉන්න බෑ සින්සන. ඔය ඉස්සර ටිකක් අපිත් ගොඩාක් හිතවත් ස්වාමීන් වහන්සේලෙම කියනවා. අපේ තාත්තගේ නමත් කියලා. මහත්යයි ඉතින් මේවත් එක්කම මිල්බැරකෙකුත් දුන්නා නම් අපිට මේ ටික අරන් යන්න පුළුවන්. ඒ තරමට පිරිකර. ඇයි කවුරු හරි දාන්න සම්බන්ධ වෙන්න ඕන නම් මොකද්ද කියන්නේ? පිරිකර අරන් යන්න. වෙන හැමෝම පින්විතින් එක එක ආකාරයෙන් පිරිකර අරන් එනවා. පන්ති වල සමහර දරුවෝ හිටියේ ඒගොල්ලන් පිරිකර ගන්න සල්ලි නැහැ. එතකොට මම වරහෙලිද ඔය වැලි කොට දාන්න හිම පුළුවන්. දැන් මේ තහනම්. ඊට පස්සේ මම යෝජනා කළා හරි. දැන් කාටද බැරි පිරිකර ගන්න? පස් දිනක අතොස්සනවා. පස් දිනාන්ට බැ ඒ සල්ලි නැහැ. හරි. බැරි සෙන්ටර් එක ගොඩ දාමු. නියල වැලි සැටරයක් ගොඩ දාලා තියෙන ඉතින් ඒක විකුණලා ඒගොල්ලෝ පිරිකර ගන්නවා ඒකේ. එහෙමයි පින් කරන්නේ. නැද්ද? තියෙනවා. හොයා ගන්නවා. මේ හැම කෙනාම ඒවට දායක කර ගන්නවා. මනුස්ස වශයෙන් එහෙමයි. දිව්‍ය බ්‍රහ්ම වාසයෙන් උත් ලොකු පිටසක් සම්බන්ධ වෙනවා. ඉතන මට මතකයි. දාන දෙන්න සතියක් තියලත් මොකුත් ලෑස්ති නෑ. තාත්තා අහනවා මේ ලේසි පහසු වැඩ නෙමෙයි කරන්නේ, හාමුදුරු සියක් නමකට දානයක් දෙනවා කියන්නේ ලේසි පහසු වැඩ නෙමෙයි. එතින් හාමුදුරන්ට ආරාධනා කළා ඔක්කොම ඉවර, නමුත් තාම ගෙදර මොකුත් ලෑස්ති නෑ. මම එතුමන්ට කියන්නේ ඔබතුමා පහසුවෙන් වැඩේ කරගෙන යන්නකො. මොකද මම දන්නවා පෙමෙතුනේ ඒකට මං විතරක් නෙමෙයි සම්බන්ධ වෙලා ඉන්නේ. තව පිරිසක් මහ විශාලයට සම්බන්ධ වෙලා ඉන්නවා. එයා ඉතින් තාම සම්බන්ධ වෙලා ඇත්ටි මේ වැඩ කරන්නේ. ඒකයි බය නැතුව කරන්නේ. ඒ කාලේ වගේ ලොකු සම්බන්ධයක් නැහැ. දැන් ඉතින් මට වැඩක් තියෙනවනේ කරන්න. එතුමල එතුමියලත් ඉතින් ඒව කරගන්න එපා. දැන් හසරේ ආව ඇතිනේ. ඉතින් ඒ විදිහට පින්වතුනි ඉතින් දානේ කියන එක නියමාකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒවට සහ සම්බන්ධ වෙලා පිළිද හැම කෙනාම මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් කියන දේ හොයාගෙන එනවා ගෙදරට සමහර අය. අඩුපාඩුව කරලා දෙනවා. එහෙම කම් වේද තියෙනවා පින්වතුනි. මහදම් පවත්නකොට එහෙම තමයි හැදේ. ඉතින් ස්වාමීන් වහන්සේට පුදුම වදයක් දුන්නේ ওই විදිහට උන්වහන්සේලා වඩම්මල පින්වතුනි. ඊට පස්සේ දැන් මගේ ඉස්සර තියෙනවා ඉතින් මේ ඔබගේ ඒකයි මම අපේ හාඳුනනවාසලත් ඒ කියන්නේ විදිහට හරියට විඳවනවා කියලා ඒ කරපුවාට දැන්. මේ ආර්ෂ මහත්තයාට එහෙම කියවහම කියන්නේ ඉතින් ඔබ හන්දේ ඒවා කරන්න කලින් හිතන්න තිබ්බනේ. පුදුම විදියට මේ විපාක පරිසම් දෙනවා කියනත් නැත් පැත්තට. දැන් එහෙම සිරිතත් ඒ වගේ දැන් දීසියක් අරගෙන ස්වාමීන් වහන්සේලාට ධම් බෙදන්න ගිහින් ස්වාමීන් වහන්සේලා ඔක්කොම වගේ අඳුරනවා. ඉතින් අපට ගම්වල ස්වාමීන් වහන්සේලානේ වැඩින්නේ. ඉතින් තාත්තල ගොඩක් සම්බන්ධයි පන්සල් එක්ක. ඉතින් ඒ හරහා අපිටත් ඉතින් උන්වහන්සේලා සලකනවා. ඉතින් ගොඩක් හිතවත් ස්වාමීන් වහන්සේලා, තරුණ ස්වාමීන් වහන්සේලා, වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉස්සරහටවත් යන්නේ අපි. අපි වන්දේ ලොකු හඳුරන් ඉස්සරහවත් ඉඳගෙන නැහැ අපි කවදදක්ක. ඉතින් ඒ උන්වහන්සේට දානි බෙදන්න යනකොට තියෙනවා. දැන් හැමෝම සමහර ස්වාමීන් වහන්සේලා ඉතින් මිහිලුවට වගේ තත් වහනවා. අන්තිවල අත අස්සෙන් ස්වාමීන් කවුරුක් ගත්තේ නැහැ, කවුරුක් ගත්තේ නැහැ, මෙහෙම නිකන් දියන්න බෑ, මට පින් ඕනේ කියලා අත අස්සෙන් බෙදනවා. අද ඒව බින්දවනවා. පින්ද පාත්‍රේ වඩින්න බෑ පින්වතනේ. පාත්‍රයෙන් පිරෙන්න කිරි, පාත්‍රයෙන් පිරෙන්න පැණි. ජීවිතය ඇදලා මැරෙන්න වෙන්නේ. බණර පර පුණ්‍ය විපාක පරිසම් දෙනවා. ඕකේ අගේ තේරෙන්නේ නැති වෙච්ච දාස. නමුත් තියෙනකොට වැඩිපුර ලැබෙනවා කියන එකයි. අවශ්‍ය කොට නැති වෙනවා කියන එකයි. දෙකම එකයි. මතක තියාගන්න සැපේ පිණිස හේතු වෙන්නේ මොන ප්‍රමාණය විතරද? ඈ? මොන ප්‍රමාණයද? අවශ්‍ය ප්‍රමාණය. ඕකට අපි තව නමක් කියුවා. මොකක් කියලාද? මොකක් කියලාද? ඈ? ආයෙන් ප්‍රසස්ත අගේ කියලා නේද? ප්‍රසස්තනේ ප්‍රසස්ත මට්ටම, හරියනම මට්ටම. ඊට වඩා අඩු උනත් කරදරයි, ඊට වඩා වැඩි උනත් කරදරයි. ඒකෙන් තේරෙන්නේ පුණ්‍ය විපාක පරිසම් දෙන්න ගියාම ඒවා ලේසි වෙන්නේ නැහැ. මේකෙන් කරුණු කාරණා කීපයක් ඔබට දැනුණා. ඒ පිළිබඳව මං ගැන මොකුත් හිතාගන්න එපා. ඒ කරපුවා ගැන විතරක් හිතාගන්න. ඒකයි ඔබට කියන්න හදන්නේ. ඒවැ පුණ්‍ය විපාක භුක්ති විඳින නිසා තමයි. මං ඒවැන් දකින්න එකම පුණ්‍ය විපාකයේ තියෙන සිංහදී දානේ හම්බ වෙන එක නෙමෙයි. මොකද ওই දානේ ඕනේ කාලයක් තිබුණා නේ සිංහදී. ඒ ඕනේ කාලේ කොහොම කවුරු ගෙනත් දුන්නේ? නැහැ. ඒ දවස්වල උයාගෙන කන්න උනානේ. දැන් ඉතින් ওই රස මුසු භෝජන කියන ඒවා වෙන් වෙතනේ. අවශ්‍ය නැති කාලෙට තමයි ඒවා එන්නේ. ඒ දේවාව කියලා ඇති වැඩ නැහැ. මොකද භෝජනයේ රසයක් දැන්නොත් එහෙම හීන් දාලිය දාලා යනවා නේද? රසය කියන්නේ මේ රසද කිව්වේ උජ්ජාන සංනීස්ලට හොඳ ආහාරයක් වගේ. ඈ රසයද? නෑ නෑ ප්‍රනීත රසය කියන්නේ. ප්‍රනීත රසයම දැනුනොත් එහෙම ඒ කෑමට වඩා හොඳ ලේ වමනේ දාන්න පුළුවන් නේද? කාප ටිකත් එක්ක යන. හයි මේ ගිනි සසර ඉඳගෙන මොන රසමුසු භෝජනද? ඒකයි මේක නිසා පින්විතනි ඔබ දන් දෙන්න පුළුවන් තරම්. ඒ දන් දීපු වෙෙන් ලැබිච්ච ලොකුම පුණ්‍ය විපාකය තමයි සිංහතලේ. මේ උත්තරීතර නිවන් මඟ ලැබීම. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා සහ ඔබ වගේ කල්යාණ මිත්‍ර පිරිසකගේ ආශ්‍රේත වැටීම. මේ උතුම් කලන වැටෙන් පිහිටක් ලැබිලා උතුම් පිරිසකගේ ආශ්‍රේත වැටිලා ඉන්නවා. ඒක නිසා මේ නිවන් මගින් ආපස්සට යamak කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි ඔබට කියන්නේ සිංහසනි. නිකන් නෙමෙයි මෙතනට ආවේ. මහ පිංක. ඔබ මහ පිංක කරන්න. අවශ්‍ය පමණ දේවල් අපි මෙහි කරමු. ඔබේ හැම එකටම දායක වෙන්න. ඒ කියලා පින් වර්ග ගොඩාක් තියෙනවා පින්විතනේ. ඒ කියලා ඔක්කොම පින් කර කර නම් ඉන්න බෑ. හැබැයි අනිත් අය කරන පින් දිහා බලලා තමන් පින් අනුමෝදන් වෙන්න වැඩ පිළිවෙල කරගන්න. දැන් මම මේ කියපු එක දිහා දැන් අහලා ඔබට පින් අනුමෝදන් වෙන්න බැරිද? අනේ මොන තරම් වාසනාවක්ද කියලා. ඒ ෆොටෝස් එහෙම තියෙනවද දන්නේ? තියෙනව නම් දවසක පෙන්වන්න. මේ මණ්ඩප එහෙම ගහලා තිබිච්ච හැටි එංගදෙන සාමාන්‍ය ක්‍රමයේ තමයි පුටුවක් අනිත් පැත්ත හරවලා ඒකට සුදු රෙද්දක් දාලා පොල් පට්ට දෙකක් බැඳලා ඒක රුඩින් තව සුදු රෙද්දක් දාලා ඕක උඩ ධාතු කණ්ඩුව තියෙන ක්‍රමයේ නේද? අපි ඒකට කැමති වුණේ නැහැ පිට. අපේ නිවසේ තථාගතයන් වහන්සේ වදිනවා නම් අපේ නිවසේ අග්‍රම ස්ථානයක් උන්වහන්සේ වෙනුවෙන් පෙන් වෙලා තියෙනවා. ඒ දානශාලාව සුවඳවත් කරන්න වෙනමයි බාරගත්ත පින්විතනේ. ඔව් විශ්වාස කරන්න අපි ෆුඩ් සිටි වලට යනවා මොකටද? දානශාලාව සුවඳවත් කරන්න. අර කැට ගේන්න. මේක එක දැල් සුවඳ විහිදුවනේ තියෙන්නේ. ඒව ගෙනහල්ලා ඒ තැන තැන තියලා තියෙනවා. එයි අපි දහම් පොතපතේ කියවලා තියෙනවා අහවල් ස්වාමීන් වහන්සේ දානශාලාව සුවඳ කරවලා මේ විවරණේ ලැබුවා අහවල් ස්වාමීන් වහන්සේ වෙන්න කියලා. අපි ඒව තමයි කළේ. අපි ඒව කරන කාලේ තියෙනවා ඉතින් උගත් බුද්ධිමත් යත් පඬිවරු කවුරු හරි බාහිරක අරකු ටික බිබී ඉන්නේ නැති. අපි ඔය පල්ලෙහාට දදා උජ්ජාන සංනීස්ලා වගේ ඔය මොනවද ඔය කරන්න කියලා. නමුත් තියෙනවා අපිට ඒවට ලැජ්ජ හිතුනේ නැහැ. මම ඔබට කිව්වේ පොය දවස්වලට පින්විතනි උදේ පාන්දර අපි යනවා මල් කඩන්න. මේ ලොකු කාලේ පින්විතනි පොඩි එකා කාලේ නෙමෙයි. ඒකයි ඔබට කියන්නේ මේ ඔබ ලොකුයි කියලා. පොඩි එකාට ආ හුතා යන්න යන්න ගිහිල්ලා කියන්න ධම්මපදයේ ගාථාවක් කියන්න. ඒක නිකන් හරියට දෙන්නේ එක්සයිස් කරන්න කුලියට මිනිහෙක් ගත්තා වගේ වැඩක්. ඔබට කොලෙස්ටරෝල් එක්සයිස් කරන්න මක් කර කාවද ගත්තද? කුලියට මිනිහෙක් ගත්තා. මං වෙනින් ඔබ එක්සයිස් කරා හොඳට දා. දවසට දෙපාරක්. හරියනවද?
නෑ.
පින කියන එක එහෙම කළා හරියන්නේ නෑ. පින කියන්නේ තමන්ගේ අතින් වෙන්න ඕන එක. තමන්ගේ අත හිතයි තියාගන්න ඕනේ සිංහසනේ. අනුන්ට ලව්ව කළ වැඩක් නෑ. අනුන් ලව්ව කරවට කමන්නේ හිත තියාගන්න ඕනේ ඒකට. සියලු දෙනා සම්බන්ධ කරගෙන කරපු නිසා පින්වතුනි පරිවාර මහා සේනාවක් හැදෙනවා. ඒ කාලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ගමේ ලොකු හාමුදුරු ඔය විදිහට කියද්දී අපි කල්පනා කළා පරිවාර සේනාවක් හැදෙනවා. බුද්ධ පූජා තියද්දී මහා පරිවාර සේනාව හැදෙනවා කියලා උන්වහන්සේ බණට කියනවා දාන දවසේ. ශ්‍රේෂ්ඨ ප්‍රමුඛස්ථානීය හිමි වෙනවා සංඝයාට බුදු පූජා පවත්වද්දී මහා පරිවාර සේනාව හැදෙනවා ධර්මයට බුදු පූජා පවත්වද්දී සස්්‍ය භෝග හැදෙනවා හරි සරු සාරව භෝග හැදෙන්න පටන් ගන්නවා භව භෝග ලැබෙනවා ආදි වශයෙන් කියනවා සිංහද ත්‍රිව ප්‍රතිපලීහාත්මේ භුක්ති විඳිනවා නේ සිංහද ඒකයි ඔබට කියන්නේ නිකන් නෙමෙයි කොයි කවුරුත් මෙතනට ඇවිදලා තියෙන්නේ ඔබත් මේ වගේම මහා පින් කරලා ඇති වෙනසින් ඒව තමයි මේ ඔබට පරිසම් දෙන්නේ ඒක නිසා තව තව පින් කරන්න තව තව පින් කර කර කුසලයේ හිත නැඹුරු කරගෙන කොහොම හරි මේ මඟ වඩලා සසර ගමන කෙළවර කරමු. ඒකට අදිස්ථානයෙන් හැමෝම කටයුතු කරා. අපි තව පොඩ්ඩක් මේ රාගදේශ මොහ ස්වභාවය ගැන විවේකයෙන් පස්සේ කතා කරමු. හොඳයි තින්නත් එහෙම නම් උදේ ඉඳලා මේ මොහොත දක්වාම සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුදු ගුණ සජ්ජායනා කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් සිවණක් පිරිසට ආරක්ෂා සම්පන්නිය සැලසීමෙන් දානමාන ආදී බුදු සත්කාර කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීතලින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.